තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි. හොඳයි, අපි අද දවසේදීත් ලෝභය කියන මාතෘකාවේ තවත් මාතෘකා කීපයක් නැත්නම් පද කීපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනකොට අපි ලෝභය කියන එක හඳුන්වලා ඒකේ ලක්ෂණ රසාදිය සාකච්ඡා කරලා ධම්මසංගණී ප්‍රකරණෙහි ලෝභය හඳුන්වා තියෙන පද ටික අපි සාකච්ඡා කරා. ඊට පස්සේ නික්කේප කාණ්ඩෙහි කියන ධම්මසංගණීම තියෙන තව කොටසක්, ඒ නික්කේප කාණ්ඩේ ලෝභය පද 100කින් හඳුන්වලා තියෙනවා. ඒ පද 100 අපි පිළිවෙලින් දැන් සාකච්ඡා කරන්න ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒකෙදි අපි මේ වෙනකොට පද කිහිපයක්ම සවිස්තරව කතා කරා. ලොකු විස්තර අපිට අටුවාවේ හම්බ වෙන්නේ නැහැ. ඒවා ඒ තැන්වලින් අපි අරගෙන සූත්‍ර වලින් හැම අරගෙන සාකච්ඡාව කරගෙන යන්නට ඕනේ. අපි ගිය වෙලාවේ විසත්තිකා කියන පදය සාකච්ඡා කරා. විසතා තුන්වෙනි පිටුවේ තියෙනවා. විසතා වාපනසා තණ්හා රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්මේ කුලේ ගනේ විත්තථා විසත්තිතා විසත්තිකා කියලා කිව්වා. පැතිරිලා තියෙන නිසා මොනවාරද පැතිරලා තියෙන්නේ? රූප ශබ්ද ආදීෙහි ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන්හි, ඒ කියන්නේ ඒ ద్వාර 6ට එන අරමුණු වල, සහ කුලයෙහි, කුලයන්හි නැත්තම් දායක පවුල් වල වෙන්නට පුළුවන්, තමන්ගේ පවුල වෙන්නට පුළුවන්, ගණයන්හි, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් තමන්ගේ පිරිස, තමන්ගේ ශිෂ්‍ය පිරිස, ඒ වගේ තැන්වල මේක පැතිරිලා තියෙනවා. ඒ නිසා ඒක තෘෂ්ණාව විසත්තිකා කියලා හඳුන්වනවා. ඊළඟට අපි අද තව පද කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවල අර්ථ ගොඩක් ලස්සන අර්ථ තියෙන පද අපි ගත්තොත් එක පදයක් තමයි සුත්ත කියලා කියනවා. සුත්ත කියලා කියන්නේ නූල කියන එකනේ, ලණුව කියන එකනේ. ලෝභය දියුණුවක් නැති විනාශයට පමුණුවන බව යන අර්ථයෙන් ඉබ්බා පිටුපස ලුහු බඳින කුඩා නූල හා සමාන වෙයි. මොකක් හරි කතාවක් ඇති බෙග්ගි නූලක් වැඳන මොන හරි සිද්ධිය. ඉතින් එතකොට ඒ සතා පිටිපස්සේ මේක ලුහු බඳිනවා. ඉතින් සැබවින්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට බාධාවක් ලෝභය කියන එක. ඊට පස්සේ ඒ වගේම සංසාරක වශයෙන් ගත්තම ඉහළ සුගතීන්ට යන්නට බාධාවක් ලෝභය කියන එක. ඉතින් ඒ වගේම අධික ලෝභය ඇති වුණොත් එහෙම ඒවා ලෞකික දියුණුවටත් බාධා වෙනවා, සම්බන්ධතාවලට බාධා වෙනවා. මොකද අල්ලා ගැනීම, ඊට පස්සේ බදා ගැනීම, ඒ වගේවා, ඒ කියන්නේ තමන්ගේ කරගන්නට තියෙන කැමැත්ත, ඊට පස්සේ ධනයට අධික කෑදර බව, මේ හැම එකකින්ම දීර්ඝකාලීනව අපිට විනාශය පමුණුන. ඒ කියන්නේ ව්‍යාපාරයක් ගත්තත් අපි වැඩිපුර ධනය හොයන්නටම වෙහෙසෙනවා නම්, වහන්සේ වෙනවා නම්, අපේ අපේක්ෂාව තියෙන ඒ වගේ තැනක නම් ඒකෙන් අපේ කස්ටමර්ස්ලා එහෙමත් නැත්නම් පාරිභෝගිකයෝ පවා අපෙන් දුරස් වෙනවා, අපිට ලං වෙන්නේ නැහැ. ඒ නිසා පසුපස්සෙ හින ඒ වගේම සාංශාරික වශයෙන් ගත්තම මේක අපි පසුපස්සෙ ඇවිල්ලා අපිව ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනේක විද දුක්ඛයන්ට පමුණවනවා. ඉතින් ඒ නිසා ඉබ්බා පිටුපසේන ලුහු බඳින කුඩා නූල බඳුයි කියලා මේ ලෝභය හඳුන්වලා තිනවා. සුත්තකන්තිකෝ භික්ඛවේ නන්දිග්‍රාගස්සේත අදිවචන මහණෙනි, සුත්තකං කියලා කියන්නේ නූල කියන අර්ථය. මෙය මෙම නාමය නන්දිරාගයට සතුටු වෙන සුළු, ඇලෙන සුළු තෘෂ්ණාවට තමයි නන්දිරාගය කියලා කියන්නේ. නන්දි කියන්නේ සතුට කියන එකනේ. ඒතර රාග කියන්නේ ඇලෙනවා කියන එක. සතුටු වෙමින් ඇලෙන මේ ලෝභයට නන්දිරාගයට ඒ ඇලෙන තෘෂ්ණාවට නමක් කියලා කියනවා සුත්ත කියලා කියනවා. සුත්තක කිව්වා සුත්ත කිව්වත් එකමයි. යන පාඨයෙන් තථාගතයන් වහන්සේ ලෝභය සුත්ත නමින් හඳුන්වා ඇත. එතකොට පසුපස්සෙහි එන අපිට අනර්ථය කරා පමුණුවන දෙයක් තමයි සුත්ත ලෝභය කියලා හඳුන්වලා තියෙනවා. ඊළඟට තියෙන පදයක් විසටා කියලා. මේ පදේ අපි කලිනුත් කතා කරපු එක විසටා. මේක විසත්තිකා කියන පදයට සමානයි. විසත්තිකා කියන එක ගොඩාක් අර්ථ අපි විස්තර කරා. විසත්තිකා කියනකොට ඒක අපි අර්ථ කිහිපයක්ම ගත්තා. ඉදා අපි මම මේ හෑන්ඩ් අවුට් එකේ ඔක්කොම ටික අපහු දුන්නා. ඒකේ ගත්ත විසත්තිකා කියන පදය බලන්න දෙවෙනි පිටුවේ තියෙනවා. ලෝභයේ විසත්තිකා යන පදයේ ක්‍රම කිහිපයකට විසතාති විසත්තිකා පැතුරුනා බැවින් ව්‍යාප්ත වූ බැවින් විශාල බැවින් ඊට පස්සේ අරමුණ නොයෙක් කවුරුන් ගමන් කරන බැවින් ඊට පස්සේ විසත්තිකා නම් වෙයි ඊට පස්සේ රත් වූ පුද්ගලයා රාගවස්තු ඉවසනවා කියන අර්ථය ඉවසන බැවින් විසත්තිකා කියලා කියනවා. ඊට පස්සේ රවටන බැවින් විසත්තිකා කියලා කියනවා. අනේක ප්‍රකාරයෙන් කාමයන්ගේ ආනිශංශ දකිමින් නෙක්ඛම්මයට අභිමුඛ වීමෙන් සිත වළක්වන බැවින් විසත්තිකා කියලා කියන මේ ආදී ලෙසට විසත්තිකා කියන එකේ අර්ථ ගොඩක් තිබුණා. නමුත් ඒක එහෙම වුණාට මේකේ ප්‍රධාන අර්ථය තමයි පැතුරුණු භාවය. ඒ නිසා තමයි විසටා කියලා පදේ නැවත දක්වලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ රූපාදී අරමුණු පැතුරුණු භව යන අර්ථයෙන් ලෝභය විසටා නම් වෙයි. විසත්තිකා පදේ ප්‍රධාන අර්ථය අර්ථ ගොඩක් තිබුණට පැතුරුණු බවයි. එය ප්‍රකට කිරීමට නැවත විසටා යන පදය ධම්මසංගණීහි කියන ලදී. ලෝභය එතකොට ඒක විසත්තිකා කියන පැතුරුණා කියන අර්ථෙමයි. ඊට පස්සේ ආයූහණී, මේක ඉතා ලස්සන පදයක්. ආයූහණී ආයූහණී කියන උත්සාහවත් වෙනවා කියන එකයි. ස්ට්‍රයිවිං කියන්නේ උත්සාහවත් වෙනවා. එහි අර්ථය තමයි ලෝභය ඒ අරමුණු ලැබීම පිණිස සත්වයන් උත්සාහවත් කරවයි එබැවින් ආයූහණී නම් වෙනවා. එතකොට උත්සාහවත් අපිට දැන් කැමති අරමුණක් ලැබුණොත් අපි ඒක ගන්නට තමන්ගේ කරගන්නට ඊට පස්සේ ඊට ඒකට තමයි මහන්සි වෙන්නේ. ඒකට සල්ලි උපයනවා. ඊට පස්සේ ඒක ඒ භාණ්ඩය අරගෙන තමන් ඒක ලස්සනට ගෙදර තියාගන්නවා. එතකොට ඒ වගේ මේ ලෝභය කියන එකෙන් අපි පරිේශණය කරනවා, උනන්දු වෙනවා ඒවල් දේවල් ලබා ගන්නට. ඒතර ඒ උත්සාහවත් වෙන බවට තමයි ආයූහණේ කියලා කියන්නේ. ඔය ආයූහන ලක්ෂණය ඇත්තටම තව තියෙනවා. මේ දැන් ලෝභය ඒ අරමුණු නැත්තම් ඒ භවයන් නාම රූපයන් ලබන්නට කැමති වෙමින් උත්සාහවත් වෙනවා. ඒ තෘෂ්ණාවේ බලපෑමට යටත් වීම නිසා විශේෂයෙන් අප්‍රහීන තෘෂ්ණාවේ මේ භවයන් ලෝභය රූපයන් නාම රූපයන් ජීවිත ලබන්නට ඒ ලෝභයේ තියෙන කැමැත්තට හසු වීම නිසා නතු වීම නිසා කුසලාකුසල කර්මවල චේතනාවත් අනාගත ප්‍රතිසන්දි සඳහා උත්සාහවත් වෙනවා කියලා අපි කියනවා. ඒ නිසා ඔය ආයූහන කියන පදය ආයූහන අපි ඔය චේතනා මාත්‍රකාවෙත් කතා කරා. ආයූහන කියනකොට ඒකේ අර්ථ දෙකක් තියෙනවා. කැටි කිරීම පිඩු කිරීම කියන එක ආයූහනය. ඒ කියන්නේ යම් කිසි අරමුණක මුළු චිත්තචෛසික ධර්ම සමූහයම කැටි කරනවා, ඒකට යොමු කරනවා මේ චේතනාව කියන චෛසික ධර්මයෙන්. ඒ වගේම කුසලා කුසල සිත්වල තියෙන චේතනාව මතු ප්‍රතිසන්දියක් සඳහා උත්සාහවත් වෙනවා. මොකද තෘෂ්ණාවෙන් ඒ ප්‍රතිසන්දියක් නැත්තම් නාමරෝ බලාපොරොත්තු. ඇත්තටම ගත්තම තෘෂ්ණාවට මේ ආයූහන ගතිය එන්නට හේතුව තමයි ලෝභයේ තියෙන ආයූහන ගතිය. තෘෂ්ණාවේ තියෙන උත්සාහවත් භාවය. ඒ නිසා දැන් තෘෂ්ණාවෙන් තමයි නාම රූපේ උපදින්නේ. ඉතින් ඒ නිසා අර කර්මය ලෙස උත්සාහවත් වෙන්නේ කවුද? ඒ ගතිය තියෙන්නේ උත්සාහන ලක්ෂණයේ තියෙන චේතනාව. ඒක හරි. නමුත් ඇත්තටම මේ චේතනාව මේ නාම රූප සඳහා උත්සාහවත් වෙන්නේ කියලා අහුවම ඒට යටින් එහෙම නැත්තම් අප්‍රහීනව තියෙන ලෝභය මේ නාම රූප නැත්තම් භවයන් ප්‍රාර්ථනා කරන නිසා තමයි චේතනාවට අර වගේ උත්සාහවත් භාවයක් ඇවිල්ලා තියෙන. උදාහරණයකට අපි කියනවා කර්මයක් දැන් සිද්ධ කරනකොට මේක කර්මය නම් මේකේ තියෙනවා චේතනාව. මේ චේතනාව උත්සාහවත් වෙනවා කියලා කියනවා අපි මතු ප්‍රතිසන්දියක් සඳහා උත්සාහවත් වෙයි. හරිනේ. ඒ උත්සාහවත් වීම ප්‍රතිඵලයක් ලෙස තමයි කර්ම ශක්තියක් රැස් වෙලා මතු ගිහිල්ලා ඒක විසින් ප්‍රතිසන්දිය ඇති කරවන්නේ. ඒතර මේ චේතනාව මේ කියන විදිහට ප්‍රතිසන්දියට උත්සාහවත් වෙන්නට ප්‍රධානම හේතුව තමයි අප්‍රහීන වශයෙන් තියෙන තෘෂ්ණාව මේ රූපාදී අරමුණු ප්‍රතිසන්දි ආදියට කැමති වෙමින් ඒ උත්සාහවත් වන බව උත්සාහවත් වෙනවා කියලා තියෙනවා. එතකොට මේකේ තමයි මේ ඇලෙන ප්‍රාර්ථනා කරන භව ඒට උත්සාහවත් කරන ගතිය තියෙන්නේ. මේ තෘෂ්ණාවේ බලපෑමට ලකුණාම තමයි මේ චේතනාවත් උත්සාහවත් භාවයේ ලබන්නේ. දැන් රහතන් වහන්සේට චේතනාව පහළ වෙනවා. උන්වහන්සේ කුසල කර්ම යහපත් කර්ම කරමින් චේතනාවක කියන්නේ උදාහරණයකට උන්වහන්සේත් බණ කියන උන්වහන්සේත් දන් දෙනවා. උන්වහන්සේ යහපත් ක්‍රියාවන් සිද්ධ කරනවා. හැබැයි ඒ රහතන් වහන්සේ තෘෂ්ණාව දුරු කරපු නිසා උන්වහන්සේගේ චේතනාව මේ ප්‍රතිසන්ධියට උත්සාහවත් වීම වන්නේ නැහැ. ඒතර ප්‍රතිසන්ධියට චේතනාව උත්සාහවත් වන්නේ ඇයි? මේ නාම රූපයෝ ප්‍රතිසන්ධියට නැත්තම් තෘෂ්ණාව මේ ප්‍රතිසන්ධියට නාම රූප වලට උත්සාහවත් වෙන ඇලෙන බව තියෙන නිසා. ඒ නිසා රූප මොකද කියන්නේ? ලෝභය ඒ අරමුණු ලැබීම පිණිස, අරමුණු විතරක් නෙවෙයි භවයන් මේ සියල්ලම ලැබීම පිණිස සත්වයන් උත්සාහ කරවයි. එබැවින් ආයූහණී නම් වේ කියලා දක්වනවා. ආයූහණී. ඒ නිසා මේ ආයූහණී කියන පදය ලෝභය අපි තෘෂ්ණා විදියක කතා කරනවා චේතනාව සහ ආයූහණේ කියලා. ඒ චේතනාවට ආයූහන ගතිය එන්නට මූලික හේතුව තමයි ලෝභයේ තියෙන ආයූහන ගතිය. ලෝභයේ තියෙන උත්සාහවත් වෙන ගතිය. ඉතින් ඒ නිසා තමයි දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ කර්මයවත් අවිද්‍යාවවත් දාන්නේ නැතුව දුක්ඛ සමුදය කියන එක ලෝභයට දෙන්නට ප්‍රධාන හේතුව ඕක. මේක උපමාව දීලා තිනවා පරමත්ත දීපණී ටීකාවේ. ඒකේ හැටියට දැන් කවුරු හරි උදාහරණයකට ගන්න පොළවක නැත්නම් ලෑන්ඩ් එකක ගස් ටිකක් වවනවා. මේ ගස් ටික කවුරු හරි කෙනෙක් බීජ ටිකක් වපුරවලා කවුරු හරි මිනිස්සෙක් මේ භූමියේහි ඉඩමෙහි ගස් ටිකක් වවලා රැකබලා ගන්නවා. එතකොට අහනවා මේ ගස් අයිති කාටද කියලා ඇහුවොත් මේ ගස්වල අයිතිය දෙන්න පුළුවන් තැන් තුනක් අපි කියනවා. භූමිය නැත්තම් බීජ නැත්තම් උයන්පල්ලා උයන්පාලකයා. මේ තුන්දෙනා කාටද කියලා අහුවම සාමාන්‍යයෙන් විවාහාරයේදී මේ ගස්වල අයිතිය තියෙන උයන්පල්ලට මම කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් කාගේ ගස්ද කියලා උයන්පල්ලා. භූමිය අයිති කෙනාගේ ගස් ටික කියලා කියන්නේ අයිතික එක වෙනම කතාව. නමුත් දැන් කවුද කාගේ නිර්මාණයක්ද? කවුද මේකේ නිර්මාපක? කවුද මේ ගස් වැව්වේ? කාගේ වැඩක්ද කියලා අහුවොත් මේ කියන්න වෙන්නේ උයන්පල්ලා කියලා. ඒ වගේ ඒකට හේතුව මේ කෙනා තමයි උත්සාහ, මෙයාට තමයි ගස් ටික ඕනේ. මෙයා තමයි ගස් ටිකෙන් ප්‍රයෝජන ගන්න. මෙයාට තමයි ඒකේ අවශ්‍යතාවය තිබුණේ. මෙයා තමයි ඒ සඳහා උත්සාහවත් උනේ. ඉතින් ඒ විදිහට එතකොට මේ ගස් ටික පංච උපාදාන ස්කන්ධේ නම් ඒකේ හටගන්න ආසන්නම හේතුව මොකද? හැම භවයක්ම හටගන්නේ කර්මජ රූප සහ ප්‍රතිසන්දි චිත්තචෛසික භවාංග චිත්තචෛසික වලින්. ඒ ටික තමයි උපපත්ති භවය. ඒක තමයි මේ භවයේ තියෙන බේස් එක. ඒක මත තමයි කුසල අකුසල කර්ම අර ඔක්කොම කතා ටික තියෙන්නේ. ඍතුජ රූප අර ඔක්කොම ඒ සෙකන්ඩරි දේවල්, ද්විතීයික දේවල් හටගන්නේ මේ කර්මජ බේස් එකේ. ඉතින් චේතනාව තමයි මේ කර්මජ පදනම ඇති කරවන්නේ. ඒ නිසා කර්මය තමයි ආසන්න කාරණා, බීජයෙන් තමයි මේ ගස් හටගත්තේ. ඊට පස්සේ මේ ඔක්කොම සිද්ධ කරන්නට මූලිකම හේතුව හොයාගෙන ගියොත් බීජ තියෙන්නට උන උයන්පල්ලේ තියෙන මේ ඔක්කොටම පදනම ලෙස උයන්පල්ලට උනත් වැඩ කරන්නට පොළොවක්, පෘථිවියක් නිර්මාණය වෙලා තියෙන්නට ඕන. ඒ නිසා භූමිය මේ පරම්පරාවේ බැලුවා මුලින්ම පෙන්වන්න තියෙන එක. ඒතර මේ කර්මයේ බඳු තමයි බීජ. හේතුඵල පරම්පරාවේ මුලින්ම තියෙනවනේ, මුලින්ම පෙන්වන්නට සුදුසු. හේතුඵල පරම්පරාවේ ආරම්භයක් නැහැ. නමුත් මුලින්ම දක්වන්නට සුදුසු මූල හේතුවක් ලෙස දක්වනවා නම් දක්වන්නට තියෙන්නේ අවිද්‍යාව. ඊට පස්සේ උත්සාහවත් වෙලා අවශ්‍යතාවයේ තිබුණේ කාටද, මේ ගස් ඕන උනේ කාටද, ගස් වලට කැමති උනේ කවුද කියලා අහුවොත් ඒ තමයි උයන්පල්ලා තෘෂ්ණාව. එතකොට මේ ගස් කාගේ නිර්මාණයක්ද කියලා අහුවොත් කියන්නට වෙන්නේ උයන්පල්ලාගේ නිර්මාණයක්. හැබැයි උයන්පල්ලා උයන්පාලකයාට මේක තනියම කරන්නට බැහැ. එයාට ප්‍රාර්ථනා කරා කියලා හරියන්නේ නැහැ. බීජ ටික තියෙනට ඕනේ. ඒ වගේම සුදුසු භූමියක් එකට තියෙනට ඕනේ. ඒ වගේ තමයි තෘෂ්ණාව කියන ධර්මයට මේක තනියම මේ දුක්ඛය උපදවන්නට බැහැ. ඒ කියන්නේ සමුදය කියනකොට සංඋපසර්ගයෙන් කියන්නේ ඒ අවශේෂ හේතුන් අවිද්‍යාව සහ කර්මය කියන අවශාෂ හේතු නැති කල්හි මේ තෘෂ්ණාව පංච උපාදානස්කන්ධය කියන භවය නැත්තං දුක්ඛය ඇති කරවනවා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාවට තමයි උයන්පල්ලා වෙන්නේ මෙතන. තෘෂ්ණාව බීජ වෙන්නේ කර්මය, භූමිය වෙන්නේ අවිද්‍යාව. ඒතකොට ඒ නිසා මේ ආයුහණී කියන ඇත්තටම උනන්දු වෙන බව, උත්සාහවත් වෙන බව, භවයන්ට, නාම රූපයන්ට, රූපාදී අරමුණු වලට තියෙන්නේ ලෝභේ. ඒ නිසා කර්මයේ තියෙන ආයුහණේ පවා මේ තෘෂ්ණාවේ බලපෑම නිසා එන අවුට්කම් එකක් කියලා අපිට සලකන්නට වෙනවා. හරි. එතකොට ඒක ඊට පස්සේ දෙවැනි එක ඊට ශ්‍රී ලංකා පදේ දැන් පද තුනක් කතා කරා. සුත්ත විසටා ආයෝහණී. ඊළඟට නව ဒුතියා කියලා පදයක්. ဒුතියා කියලා කියන්නේ දෙවැනියා කියන එකයි. ဒුතිය කියනකොට මේ ස්ත්‍රී ලිංගයෙන් කියන්නේ. මොකද තෘෂ්ණාව කියන පදය සාමාන්‍ය ලෝභ කියන එක පුරුෂ ලිංගික පදයක්. ඒ කියන්නේ ඒ උච්චාරණයේදී මොකේද පාලි භාෂාවේදී තෘෂ්ණාව කියන එක තණ්හායක ස්ත්‍රී ලිංගික පදයක් ලෙස දක්වලා තියෙනවා. සත්වයන්ට සංසාරෙහි කලකිරීමට ඉඩක් නොදෙන බැවින් යහළුවෙක් හා සමවන බව යන අර්ථයෙන් ලෝභය ဒුතියා නම් වේ. එතන ලෝභය හරියට දෙවණියෙක් වගේ, තමන්ගේ දෙවණියෙක්. දැන් උදාහරණයකට අපි ගමනක් යනවා නම් තව දෙවණියෙක් අපිට ඉන්නකොට අපිට පහසුවෙන් ඒ ටික කරගන්නට උදව් කරනවා. අපිට යන්න බයක් ඇති වුණොත් එහෙම ඒ බය නැති වෙනවා. යා නිසා සමහර හොඳ යාළුවෙක් නම් දීර්ඝ ගමනක් අපි යනකොට නැත්තම් හොඳ ටාස්ක් එකක් කරනකොට අපිට උනන්දු කරවනවා මෙහෙම මෙහෙම කරන්නට කියලා. ඉතින් ওই විදිහට ဒුතියා කියලා කියන්නේ යම් කිසි කාර්යයක්, යම් කිසි බාර දුර වැඩක් කරන්න යනකොට, දීර්ඝ ගමනක් යනකොට අපිත් එක්ක සහායට ඉන්න කෙනා. දැන් බුදුරජාණන් වහන්සේත් සමහර අවස්ථාවල නිවෙස් වලට පිණ්ඩපාත යනකොට සවස් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක පැමිණ වඩිනවා. ඒතර උන්වහන්සේ දෙවෙනි කොට, ဒුතියක කොට, දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවෙනි කොට උන්වහන්සේ වැඩපු අවස්ථා තියෙනවා. ඒතර සාමාන්‍ය උපස්ථායක කෙනා ဒුතියක කෙනා උදව් උපකාර කරනවා Tamanට. යාළුවෙක් අපිට උදව් උපකාර කරනවා මොනවා හරි කාර්යයක් ඉෂ්ට කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් සමාජීය විවාහාරෙදි තියෙනවා පුරුෂයෙකුට බිරිඳ ဒුතියිකා කියලා කියනවා. තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු නැත්තම් රැකියාවන්, මොකද ඒ කාලේ අතීතයේ ගත්තම පුරුෂයා තමයි සාමාන්‍යයෙන් දඩේමට යන්නේ නැත්තම් වගා කරන්නට යන්නේ. නිවසේ ඉඳලා දරුවන් බලාගෙන ඒ කටයුතු ටික නිවසේ වැඩ කටයුතු කරන්නේ බිරිඳ සාමාන්‍යයෙන්. ඒක අද සමාජ ක්‍රමයක් වෙනස් වුණාට. එතකොට එතනදී ඒ පුරුෂයා නැත්තම් ස්වාමියා විසින් ඒ නිවසට අදාළ ධනය, ආහාර, රැකවරණ ඔක්කොම ලබා දෙනකොට ඒ අනිත් කටයුතු වලින් එයාට උදව් කරන්නේ මේ බිරිඳ. ඒ නිසා එයාට ဒුතිකා කියලා කියනවා අපි සාමාන්‍ය. බිරිඳට කියනවා ဒුතිකා කියලා. ඉතින් ওই විදිහට ඔය තමන්ගේ යම් කිසි වැඩකට උදව් කරන කෙනා තමන්ට ඒ වැඩෙන් බැහැර වෙන්න දෙන්නේ නැතුව සපෝට් කරනවා නම්, උපකාර කරනකොට විශේෂයෙන් ඒ වැඩේ කලකිරෙන්න දෙන්නේ නැතුව ඉදිරියට අරගෙන යන්නට රුකුල් දෙනවා නම් ඒ කෙනා ဒුතිික කෙනෙක්. ඒතර අපිට සංසාරයේ නැමැති මේ භයානක ගමනේ ජාති ජරා ව්‍යාධීන්ට පැටලෙමින්, සතර අපා දුකට වැටෙමින්, නිර්යාදී දුක්ඛයන්ට භාජනය වෙමින් යන මේ සංසාරික ගමන සැබවින්ම සත්වයාට එපා වෙන්නට ඕන ගමනක්. මොකද හේතුව හරියට මේකේ තතු යම් වෙලාවක වැටහුනොත්, තේරුනොත් සහ අනුමාන වශයෙන් හරි පුනරුප්පත්තිය තියනවා ආදී ලෙසට තේරුනොත් මේකේ තියෙන අස්තිර භාවය, ඊට පස්සේ අනිරර්ථක භාවය, කොච්චර කරත් එකම හරයක් ගන්නට බැරි භාවය, මේ ඔක්කොම කල්පනා කරනකොට සංසාරයේ කෙරෙහි අපිට කලකිරීමක් එන්නට ඕනේ. ඒක තමයි ස්වභාවය. නමුත් මේ තෘෂ්ණා එක යාළුවෙක් ඉන්නවා අපි ළඟ. මේ කෙනා හැමතිස්සෙම අපිට අපේක්ෂාවක් ලබා දෙනවා. අපිට හැමතිස්සෙම බලාපොරොත්තුවක් ලබා දෙනවා. අපිට දිගින් දිගට ඉදිරියට යන්නට ඩ්‍රයිව් එක හදලා දෙනවා. ඒ තමයි මේ තෘෂ්ණාව. තෘෂ්ණාව ඇති නිසා නිරේට වැටුණත් සත්වයෝ ඒ ආත්ම භාවය පිළිකුල් කරන්නේ, කියන්නේ ආත්ම භාවය ඇල්ල ගන්නවා, බැඳෙනවා. ඒ නිසා නිරේ උපදින සත්වයා පවා නිරය භූමියට, නිරේ පරිසරයට අරුචි වෙන්නේ නැහැ. ඒ දුක්ඛයට කැමති වෙන්නේ නැහැ. ඒ ගින්දරින් ඒ තැනින් පලා යන්න තමයි බලන්නේ. නමුත් ඒ පංචඋපාදාන ස්කන්ධය තමන්ට ලැබිලා තියෙන ස්කන්ධය අගය කරනවා. ඒකේ කෙරෙහි භවනිකාන්තික ලෝභය හට ගන්නවා. ඒක අය අතහරින්නට යන. දැන් උදාහරණයකට പ്രേත ලෝකයේහි දුක් විඳින සත්වයා පවා කැමතිවන්නේ ඒ പ്രേත ආත්ම භාවයෙන් ඉඳලා සැපවත් වෙන්නට. ඒක තමයි එකට ප්‍රාර්ථනාව. එහෙම නැතුව එතනින් චුත වෙලා වෙන තැනක උපදින්නට නෙවෙයි. අපිටවත් එහෙමනේ. අපිටත් මේ තියෙන ආත්ම භාවයෙන්ම සැප විඳින්න ලැබෙනවා නම් අපි කැමතියි. මොකද දැන් මේ වෙලාවේ අපිට තියෙනවා දර්ශනයක්, අපිට තියෙනවා හැඟීම් ටිකක්, අපි තියෙනවා ගොඩනගාගත් ජීවිතයේ පිළිබඳ අදහසක්. ඒතර මේ ඔක්කොම අපේ රූපේ විතරක් නෙවෙයි, සිත විතරක් නෙවෙයි, අපේ ඇතිවෙච්ච සම්බන්ධතා, අපිට තියෙන හැඟීම්, අපිට තියෙන ජීවිත අත්දැකීම්, ඊට පස්සේ අපි දරාගෙන ඉන්න මත, මේ සියල්ලම තමයි මේක පැකේජ් එකක් ලෙස තියෙන. ඒතර මේ ඔක්කොම එක තමයි අපි යන්න කැමති. අපි අදහස් වලට, දෘෂ්ටීන්ට, ඒ ඔක්කොටම අපි කැමති අතරම. ඒතර ඒ සියල්ල එක්කම යන්න පුළුවන් නම් සැපවත් තැනකට අන්න අපි ඒක තමයි අගය කරන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව කියන කෙනා, මේ ධර්මය කොච්චර ජාති ජරා ව්‍යාධි මරණ මේ පංචඋපාදාන ස්කන්ධයට ආවත්, මේ පංචඋපාදානස්කේ නානා තැන්වල පහළ වෙවි අනේක විධ දුක්ඛයන්ට භාජනය වුණත්, මේ පංචඋපාදාන ස්කන්ධය, මේ භව චක්‍රය, භවයන් තෘෂ්ණාව එපා කරවන්නේ නැහැ, කලකිරින්න දෙන්නේ නැහැ. අපේක්ෂාව දැන් උදාහරණ ලොකු ප්‍රශ්නයක් ආවත් අපි කොහොම හරි එකෙන් ගැලවිලා ඉස්සරහට යනවා. දැන් උදාහරණයකට අපි එදත් කතා කරා දුක්ඛ වේදනාව කියන්නේ ලොකුම ප්‍රශ්නේ අපිට දෙන. ඒක තමයි ලොකුම එක ලොකුම ප්‍රශ්නයක් ඇත්තටම. ඒ දුක්ඛ වේදනාව මරණය කියන එක ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. හරි. නමුත් දුක්ඛ වේදනාව ගත්තොත් එහෙම ඒක සාමාන්‍යයෙන් සත්‍ය අකමැතිම දෙයක් නේ දුක්ඛ වේදනාව කියලා කියන්නේ. ඒතර මේ දුක්ඛ වේදනාව එනකොට අපි හැමතිස්සෙම සුඛ වේදනාවක් හරි ප්‍රාර්ථනා කරනවා. දුක් වේදනාවට ගැටෙනවා, ඒකට විරුද්ධ වෙනවා. නමුත් සුඛය ප්‍රාර්ථනා කරන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ ගැටලු ප්‍රාර්ථනා, ගැටලු ප්‍රශ්න එන අවස්ථාවදී, ඒ ගැටලුව ගැන එන ප්‍රශ්න එනකොට අපි ඒකේ පිළිතුර නැත්තම් ඒකේ මිදීම, සැපය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මොන ප්‍රශ්නයක් මේ වෙලාවේ සත්වයා මිය යනකොට ඊළඟ භවයකට අපේක්ෂාව ඇති වෙනවා. ඒ නිසා තමයි කර්ම නිමිති, ගති නිමිති වල හිත එල්බගන්නේ. ඒ කර්මයේ විසින් ප්‍රසන්න කරනවා, උපදවා දෙනවා අපිට මොනවා හරි නිමිත්තක්. ඒ නිමිත්තේ අපේ සිත එල්බෙනවා. අපේ සිත එල්ල ගන්න, එල්ලෙනවා. මොකක් හරි ගිලෙන් යනකොට පිදුරු ගොඩේ, පිදුරු කෙහෙ හරි එල්ලෙනවා වගේ මේක එල්ලනවා. ඒතර ඒ නිසා මේ තෘෂ්ණාව අපිට අපේක්ෂාව ඇති කරවනවා. මේකෙන් ගිලිහෙන්නට දෙන්නේ නැතුව. ඒ නිසා තමයි තෘෂ්ණාව ද්විතීයා කියලා හඳුන්වලා තියෙන්නේ, ද්විතීකා කියලා තෝරන හඳුන්වන්නට පුළුවන්. එතකොට සත්වයන්ට සංසාරයේහි කලකිරීමට ඉඩක් නොදෙන බැවින් යහළුවෙක් හා සමවන භව නිසා අර්ථයෙන් ලෝභය ද්විතීයා නම් වේ. තෘෂ්ණාව සත්වයන්ට වට්ටේහි, වට්ටේ කියන්නේ සංසාරයේ කියන එක, කලකිරීමට අවස්ථාවක් නොදෙයි. ගිය ගිය තන ප්‍රිය මිත්‍රකු මෙන් බෙහෙවින් අභිරමණය කරවයි. යහළුවෙක් මේවා කරනවා වගේ ආව සතුටු කරනවා, සතුටු කරවයි. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං ඉත්තං භාවං යතා භාවං සංසාරං නාති වත්තති. තෘෂ්ණාව නැමැති සහායකය ඇති සත්වයා තණ්හා ဒුතියෝ පුරිසෝ, පුරිසෝ කියන්නේ සත්වයා කියන අර්ථයෙන්, දීඝ මද්ධාන දිග්ගම අද්ධානං කියන්නේ දීර්ඝ අද්ධානේ නැමැති සංසාර ගමන. අද්ධානේ කියන්නේ ගමනක් කියන එකේ මාර්ගයක්, දීර්ඝ මාර්ගයක්, දීර්ඝ අද්ධානයක් වූ සංසාරය. දීග මද්ධාන සංසරං, සංසරං කියන හැසිරෙනවා. නැවත නැවත සැරිසරමින්, සැරිසරමින් ඉත්ත භාවං යතහා භාවං මෙබඳු ප්‍රකාර ඇති පංචස්කන්ධයන්ගේ ඉපැත්මට ස්ථාන වූ මේ මිනිස් භවය ඉත්ත භාවං අඤ්‍යතහ භාවං කියන වෙනස් අන්‍ය ප්‍රකාර වූ ස්කන්ධයන්ගේ ඉපැත්මට ස්ථාන වූ දිව්‍යාදී භවයන් හෙවත් දිව්‍යාදී භාවය භාවය කියන සංසාරං සංසාරය. ඒ කියන්නේ අපිට මනුස්ස ලෝකයේ උපදිනවා, ඊට පස්සේ දිව්‍ය තලයක උපදිනවා, බ්‍රහ්ම තලයක උපදිනවා. එතකොට මේ ලැබෙන පංචස්කන්ධවල වෙනස්කම් තියෙනවනේ. ඒවල ආයතන ප්‍රමාණය, ඒවල හැඩ, ඒවල ආයුෂය, මේවල වෙනස්කම් තියෙනවා. එතකොට මේ පංචස්කන්ධ නැවත නැවත ලැබමින් එක එක අපව වැටෙමින් ඔන්න මේ විදිහට ඉත්ත භාවං යතහා භාවං කියලා කියන්නේ ඉත්ත භාවං මෙබඳු ප්‍රකාර ඇති, මෙබඳු ස්වභාව ඇති පංචස්කන්ධ ලබන මනුස්ස භව. අඤ්ඤතා භාවං කියන්නේ අඤ්ඤත භාවං වෙන ප්‍රකාර ඇති භවයන්. ඉත්ත භාවං යතා භාවං අඤ්ඤතා භාවං වෙනත් ප්‍රකාර ඇති ස්කන්ධ ලබන මේ සංසාරය, සංසාරයේ නොයසේ නම් ස්කන්ධ ආයතන ධාතුන්ගේ නොසිඳී පැවැත්ම ඉක්මවා යා නොහැක්කේ වෙයි. නාතිවත්තති, ඉක්මවන්නේ නැහැ. එතකොට මේ නැවත නැවත මැරෙමින් ඉපදෙමින් යන මේ සංසාරය, එකම තැන කැරකෙන මේ භවයන් අතර කැරකෙන මේ සංසාරය ඉක්මවන්න දෙන්නේ නැහැ. ඇයි? මොන ප්‍රශ්නේ තිබුණත් ඒ ලබන ලබන තැන తත්‍ර తත්‍රාభినන්දිනි. ඒ ලබන ලබන තැන යා ඇලෙනවා. ඒක අගය කරනවා. ඒක ඇඩ්මයර් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තෘෂ්ණාව, මේ එක එක භවයන් වලට ඉපදී ඉපදී යන මේ සංසාරයේහි සත්වයාට කලක මොන ප්‍රශ්නයාවත් මොන ගැටලුවාවත් කලකිරෙන්න දෙන්නේ නැතුව මේ සංසාරේ ඉක්මවලා නිර්වාණයට පත් වෙන්න දෙන්නේ නැතුව මේකෙම කරකවනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්ත භාවං යතහා භාවං සංසාරං නාති වත්තති. ඊට පස්සේ මේක ඉතා ලස්සන ගුණපදයක් කියන්නේ ලස්සන පදයක්. ඒකෙන් අපිට තේරෙනවා කවුද අපිට අපිව, හැබැයි යා මිතුරෙක් වගේ එන්නේ. දැන් ද්වේෂය කියන එකේනා ඇත්තටම අපිට සතුරෙක් කියලා තේරෙනවා. මොකද ද්වේෂය විසින් අපේ සහනය නැති කරනවා, අපිට පීඩාව ගෙන දෙනවා, අනිත් අයටත් පීඩා ඇති කරනවා. තෘෂ්ණාව කියන්නේ නන්දි රාගය කියන්නේ එහෙම එකක් නෙවෙයි. නන්දි රාගය ඉන්නේ මිතුරෙක් වගේ. දැන් ආසී විසෝපම සූත්‍රයේත් එහෙමනේ. අර කෙනා මිනිස්සයා පලා යනකොට රජුරෝ වදකයෝ පස් දිනක් පස්සෙන් එවනවා. ඊට පස්සේ අන්තරචර වදකයා එවනවා. ඒ කියන්නේ ගොඩාක් කල්යත් එක්ක හිතවත්ව හිටපු යාළු මිත්‍රයෙක්, වදකෙක්, යාළු මිත්‍රයෙක් වෙන වදකෙක් එවනවා. මේ තමයි නන්දි රාගය. මෙයා දැක්කම අපි සොෆ්ට් කෝන එකක් දෙනවා. දැන් අර වදකයෝ දෙන දකින්නකොට අපිට තේරෙනවා හරි මේ දෙන හතු පස් දිනක් කියලා පංචපාදන ස්කන්ධය කෙරේ කලකිරුණා. නමුත් නන්දි රාගයක සංස්කාර ස්කන්ධෙම අයිති. නමුත් නන්දි රාගයේ විශේෂ කළ අරගන්නවා. මොකද එයා ඉන්නේ මිතුරෙක්ගේ වෙස්සේ. එයා තමයි මේ ဒုတိයක පුරුෂ කෙනා අපේ සංසාර අපි ළඟ ළඟින්ම හිටපු කෙනා. එයා තමයි අපිව මේ පංචස්කන්ධයට ඇලීම ඇති කරවන්නේ. දරුවන් කෙරෙහි, ඥාතීන් කෙරෙහි, වස්තුව කෙරෙහි, දේපල කෙරෙහි, අංගපසංග කෙරෙහි, මේ ජීවිතයේ කෙරෙහි, මේ හැම එකක් කෙරෙහිම බන්ධනෙ ඇති කරවලා අපිට අපේක්ෂාව ඇති කරවමින් යාළුවෙක් වශයෙන් අපිත් එක්ක මේ සසර ගමන අපිව ගෙනියන කෙනා තමයි මේ තෘෂ්ණාව. එයා තමයි මේ තෘෂ්ණාව. ඉතින් ඒ නිසා මේ තණ්හාව මිත්‍රයෙක් වශයෙන් වැඩ කරලා අපිව සංසාරේ අරගෙන යනවා. ඉතින් ඒක තෘෂ්ණාවේ තියෙන ඉතා භයානක ලක්ෂණයක්. ඊට පස්සේ ලෝභය තව එකක් තියෙනවා, පනිදි කියලා. පනිදි ප්‍රාර්ථනාව කියන එක කියන්නේ ප්‍රනිධානය කියලා කියන්නේ, මහා ප්‍රනිධාන කියලා කියන්නේ බුදු වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ. එතකොට ලෝභය අභිමුඛව තැබීම වශයෙන්, හෙවත් පැතීම වශයෙන් මොකක් හරි ප්‍රාර්ථනා කරනවා නම් අපි ඒ හිතට ඒකට අභිමුඛ කරනවා, ඒකට ඩිරෙක්ට් කරනවා කියලා කියනවා. දැන් කවුරු හරි අපි හිතනවා අහවල් දේ මට ලැබේවා, මම මේ පිනෙන් ශක්‍රයා වෙම්වා, එහෙම ප්‍රාර්ථනා කරමින් කටයුතු කරනවා. එතකොට අපේ සිත ශක්‍රත්වයට අභිමුඛ කරලා තමයි ප්‍රාර්ථනාව සිද්ධ කරලා තියෙන්නේ. දැන් පණිදිය කියලා කියන අභිමුඛෝ තැබීන් පදී කියනකොට එතන ගන්නවා තබනවා කියන අර්ථය තබනවා ලෝභය අභිමුඛව තැබීම වශයෙන් හෙවත් පැතීම වශයෙන් පණිදි නම් වේ පණිධානක වශයෙන් පණිදි මෙහි තැබීම නම් සිත රූපාදීෙහි තැබීම එනම් ඒවා ප්‍රාර්ථනා කිරීමයි එතකොට යමක් ප්‍රාර්ථනා කරනකොට ඒවා ඒ සිත තැබුවා ලෙස සලකන්නට ඕනේ ඊට පස්සේ එනවා තව ලස්සන පදයක් භවනෙත්ති කියලා භවනෙත්ති නෙත්ති කියන්නේ ලනුව අර සුත්ත කියන්නේ නූල වගේ නෙත්ති කියන්නේ ලනුව භවනෙත්ති කියලා කියන්නේ භවයේ ලනුව කියන එකයි බලමු මොකද ඒ අර්ථය කියලා භවනෙත්ති anu භවයේ ලනුවයි භවය කරා ගෙන යන බැවින් තෘෂ්ණාව ලනුවකට සමාන වේ මොකද දැන් අපි හරකෙක් ගත්තොත් මේ වැද්දොත් එහෙම මේ හරකගේ බෙල්ල වටේ ලනුවක් දාලා එයාව අපි කැමැති කැමැති දිහාවට ගොපල්ලා ඒ කවුරුද කියලා ඇදගෙන යනවා ලනුව තියනකොට ලනුව යන පැත්තට තමයි හරකට යන්නේ එයාට මේ මොනවද එයාට ඕන දිශාවලට යන්නට බෑ ලනුවෙන් අදින පැත්තට යන්නට වෙනවා ඒ වගේ අපි හැමෝගෙම බෙල්ලෙහි ලනුවක් වැටිලා තියෙනවා අපේ ආත්ම භාවයේහි ලනුවක් වැටිලා තියෙනවා වෙන කවුරුත් නෙවෙයි තෘෂ්ණාව නැමැති ලනුව තෘෂ්ණාව නැමැති ලනුව අදින්නේ කොහිටද අපි හිට යනට ඒක කර්මය බලපානවා යන ડેස්ටිනේෂන් එකට නමුත් තෘෂ්ණාව ප්‍රහාණය වෙලා නැතිනම් දැන් කාම තෘෂ්ණා ප්‍රහාණය වෙලා නැතිනම් කාම භවයට අදිනවා කාම තෘෂ්ණාව යටපත් වෙලා රූප තෘෂ්ණාව යටපත් වෙලා නැත්තම් රූප භවයේ උප්පත්තිය ලබනවා අරූප තෘෂ්ණාව යටපත් වෙලා නැත්නම් අරූප භවයේ උප්පත්තිය ලබනවා එතකොට තෘෂ්ණාව යටපත් වෙලා නැත්නම් මේ සංසාරේම සැරිසරනවා ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඒ හරියට හරකෙක්ගේ බෙල්ලට රණුව දාලා ඒ ඕන තැනකට ඇදගෙන යන්න පුළුවන් වගේ මේ 31 තලයේහි ඕන තැනකට අපිව ඇදගෙන යනවා මේ තෘෂ්ණාව කියන ලනුව භවනෙත්ති යනු භවයේ ලනුවයි භවයේ කරා ගෙන යන බැවින් තෘෂ්ණාව ලනුවකට සමාන වේ ලනුවකින් බෙල්ලෙහි බඳින ලද ගොන්නු කැමැති කැමැති තැනට පමුණුවනු ලබන්නාක් මෙන් පැමිණීමට හැකිවන්නාක් මෙන් පැමිණෙනු ලබනවා පැමිණීමට හැකි වෙනවා පවන්නාක් මෙන් තෘෂ්ණාව මගින් සත්වයෝ කැමැති කැමැති තැනට පමුණුවනු ලැබෙත් එතකොට ඒ තෘෂ්ණාව කැමැති කැමැති තෘෂ්ණාවෙන් රුචි කරන තැන්වලට සත්වයාව අරගෙන යනවා. ඒ කියන්නේ කැමැති කැමැති තැන් කියලා කියන්නේ යම් තැනක් කෙරෙහි අපේ තෘෂ්ණාව දුරු වෙලා නැතිනම් ඒ කැමැති තැන උදාහරණයකට සතර අපාය කෙරෙහි අපේ ලෝභය දුරු වෙලා නැහැ. එහෙම එකක් තියෙනවා. සතර අපාය කෙරෙහි ලෝභය දුරු වෙලා නැහැ. ඒතර සතර අපායේ ස්කන්ධයක් ලැබුවත් අපි ඒ ස්කන්ධයට ඇලෙනවා. ඒක අදාපි සතර අපාය ස්කන්ධය ප්‍රාර්ථනා කරන්න නැති බව ඇත්ත. නමුත් අපි මිය ගිහිල්ලා බැරි වෙලා හරි සතර අපාය ඉපදුනා නම් තිරිසන් ලෝකයේ ආදී තැනක ඒ වෙලාවේ ස්කන්ධේ අපි අරගෙන භවනිකාන්තික ලෝභයෙන් ආස්වාදනය කරනවා. ඒ කියන්නේ සතර අපා ස්කන්ධ කෙරෙහිත් ලෝභය අප්‍රහීනව තියෙනවා කියන එක. ඒතර ඒ ලෝභය දුරවන්නේ ඒ කියන්නේ ඒ තරම් අපේ අන්ධකාරයත් නැහැ. ඒ කියන්නේ ඒ ලබන තැන අපි කැමති වෙනවා. එතකොට සතර අපායේ කෙරෙහි ලෝභය දුරවන්නේ සෝවන් මාර්ගයෙන්. මොකද ඥාණය යම් පමණකටද දියුණුවන්නේ එපමණකට ලෝභය අඩු වෙනවා. අවිද්‍යාව යම් පමණකටද දුරවන්නේ එපමණකට ලෝභය අඩු වෙනවා. ඉතින් ඒ නිසා සෝවන් මාර්ගයේ ලබනකොට අවිද්‍යාවේ සක්කාය දිට්ඨිය දුරු කරමින් අවිද්‍යාවෙහි යම් ප්‍රමාණයක් අපි දුරු කරගන්නවා එතකොට මේ කොතරම්ද කියනවා නම් සතර අපාය කෙරෙහි තියෙනා වූ ආසාව අපේ නැති වෙනවා ඒ නිසා සතර අපායෙහි නැවත ප්‍රතිසන්ධියක් ඇතිවන්නේ නැහැ දැන් කාම භවය සුගති කාම ලෝකේ කාම භවයේ කෙරෙහි තියෙන සම්පූර්ණ තෘෂ්ණාව දුරු කර දවසට තමයි කාම ප්‍රතිසන්ධිය අපි ඉක්මවන්නේ ඒ නිසා මතක තියාගන්නට ඕනේ අපි මේ 31 භවය කෙරෙහිම තියෙනා වූ තෘෂ්ණාව දුරු කරලා නැහැ. එහෙම කරලා නැහැ. ඒ නිසා තමයි සමහරලාට ඔය සමහර තිරිසන්නාත්ම භාව කෙරෙහි අපිට තෘෂ්ණාව ඇති වෙන්නට පුළුවන්. එයා ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඒ ආත්ම භාවයේ ස්වභාවය දැනගැනුණත් අපිට ප්‍රාර්ථනාවක් ඇති වෙන්නට පුළුවන්. සමහරුන්ගේ තියෙනවා ඔය සාතන්ව අදහන පිරිස් එහෙම සමහරට මේ නිරේට යන්නට ඒ වගේ තැන්වල උපදින්නට කැමැත්ත දක්වන එක නිකු
විකෘති අදහසක්. නමුත් ඒකට කැමැත්ත තියෙන පිරිස ඉන්නවා ඒ අන්‍ය ආගම්වල පවා. ඉතින් ඒ නිසා ඒවා අපි තුලත් ඒක තියෙන අපි දවසක සේතන් අදහන නැත්තම් යක්ෂයාව අදහන නැත්තම් උන්ගේ හැටියට නිරයට යන්න කැමති වෙන පිරිසක් වෙන්නට පුළුවන් බීජය අපි ළඟ තියෙන පෘථග්ජන භාවය කියන්නේ ඒ වගේ හරිම සංකීර්ණ එහෙම නැත්තම් විශ්වාස කරන්නට බැරි හරිම බොළඳ මට්ටම් වලට පවා හිත යන අවස්ථාවක්. හරි. ඊට පස්සේ නියන්ති ඒතායාති netti netti කියලා කියන්නේ ඒකයි. භවස්ස netti භව netti කියා විග්‍රහය කළ යුතුය. පාලි විග්‍රහය භවය කරා ගෙන යාමට කරණවන තෘෂ්ණාව නැමෙති ලනුව භව netti නම් වේ කරණය එතන ගන්න. ඒක ඒ උපකාරක දෙය. ඊට පස්සේ එකක් තමයි වන කියලා. මේක ඊටාම වැදගත් පදයක්. අපි මේ ටික ඉරේස් කරමු ඉස්සලම. තෘෂ්ණාවට තියෙන තව නමක් තමයි වන සහ වනත. වන පද දෙක. වන වනත. වන තං තං ආරම්මණං වනති භජති අල්ලියති ඉති වනං. එතකොට ඒ ආරමුණ භජනය කරන බැවින් වන කියලා කියනවා. ඒ අරමුණට ලං වෙනවා. භජනය කරනවා කියන්නේ ලං වෙනවා කියන එකයි. ඇලෙනවා. එබවින් තෘෂ්ණාව වන නම් වේ. දැන් අරමුණට ඇලෙන එකනේ ලෝභය න ස්වභාවය. ඒක තව ක්‍රමයකට ගත්තොත් අරමුණට ලං වුණා කියන කෙනෙක්ට ගොඩාක් ලං වෙනවා කියලා කියන්නේ දෙයකට ගොඩාක් ලං වෙනවා කියලා කෙනෙක් පුද්ගල ප්‍රතිබද්ධව ගත්තම පැහැදිලි. කෙනෙක්ට ලං වෙනවා කියන්නේ ඒ කෙනාව ඇසුරු කරනවා කියන එක. ලංගින් ඇසුරු කරනවා කියන එක. එතකොට මේ තෘෂ්ණාවේ තියෙනවා ඔය කියන අරමුණු වලට ලං වෙන බව, ඒවට ඇලෙන බව. ඒක භජනය කිරීමකට සමානයි. ඒ අර්ථය මේ වන කියන ධාතුවේ, වන් කියන එක අහල් නැන්නේ ගත්තොත් වන් නැත්තම් වන කියන ධාතුවේහි මෙන්න මේ කියන අර්ථය තියෙන වන ධාතුවේහි සම්භත්ති යන අර්ථය භජති කියා විවරණය කරන ලදී. සම්භත්ති කියලා කියන්නේ භජනය කරනවා, ගෞරව සම්ප්‍රයුක්තව භජනය කරනවා. භජති යන්නේ ගෞරවයෙන් ඇසුරු කිරීම යන අර්ථය. ගණීයයි සිතා අල්ලී යති යනුවෙන් නැවත විවරණය කරන আদি. එතකොට දැන් මෙතන භජති කියලා කියනකොට සම්භත්ති කියලා කියන්නේ භජනය කරනවා කියන එක. එතකොට එතනදී සමහර විට වැරදි අර්ථයක් එන්නට පුළුවන්. මේ ලෝභයෙන් කරන්නේ අර දැන් සමහරලාට භජනය කිරීම දෙකක් තියෙනවා. අපි දැන් බුදුරජාණන් වහන්සේ භජනය කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ කියන අසුරන ගරු සම්භාවනීය උන්වහන්සේ ඇසුරු කරමු. ඒක තෘෂ්ණාවෙන් කරන ඇසුරු කිරීමක් නෙවෙයි. නමුත් මේ ලෝභයෙන් කතා කරලා තියෙන ඇසුරු කිරීම ඇලීම. ඒ නිසා ඇලීම යනුත් භජනය කිරීම. ඒක අදහස් කරන්න එපා හැම භජනය කිරීමක්ම ඇලීමක් කියලා. දැන් අපි කියනවා සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති. ශ්‍රද්ධාව ඇති වුණාම ශාසනය කෙරෙහි ධර්මයේ කෙරෙහි භික්ෂුන් වහන්සේලා වෙත ධර්මදරයන් වෙත එළඹෙනවා. එළඹුණාට පස්සේ මොකද වෙන්නේ? ඇවිල්ලා පෛරුපාසනය කරනවා, ළඟින් ඇසුරු කරන්නට පටන් ගන්නවා. එතකොට මේක ගෞරවයෙන් යුක්තව භජනය කිරීමක් මෙතන සිද්ධවන්නේ. එතකොට ඒ භජනය කිරීමයි මේකයි පටලව ගන්නට හොඳ නෑ. මෙතන වනති නැත්තම් භජති කියලා අදහස් කරන්නේ ඇලෙනවා කියන එක. අරමුණට ලං වෙලා අරමුණ අල්ල ගන්නවා, තදින් ගන්නවා කියන එක. ඒක එක්තරා විදිහක භජනය කිරීමක් තමයි. හැබැයි මෙතන අදහස් කරන්නේ ඇලීම කියන අර්ථය. ඇලීම කියලා. එතකොට ඒ භජති කියන එකෙන් ගෞරවයෙන් ඇසුරු කිරීම යන අර්ථය ගණීයයි සිතා අටුවාචාර්යන් වහන්සේ අල්ලියති කියලා අල්ලියති වෙන දීර්ඝයි අල්ලියති යනුවෙන් නැවත විවරණය කරන ලදී. තෘෂ්ණාව හෝ තෘෂ්ණාව හේතු කොටගෙන සත්වයා රූපාදී රූපාරම්මනාදියට ලං වෙවි වාසය කරනවා. ලං වෙනවනේ, කිට් වෙනවනේ. ඒ තෘෂ්ණාව හරි නැත්නම් තෘෂ්ණාව නිසා සත්වයා හරි තමන් කැමති වෙන අරමුණු වලට ලං වෙනවා. ඒක එක්තරා විදිහක භජනය කිරීමක්, පෛරුපාසනය කිරීමක්. ඒකෙන් දැන් ගරු ලෙස භජනය කිරීමකුත් තියෙන්න පුළුවන් ආරම්මනාධිපති ප්‍රත්‍යාව. එතන තියෙනවා ගරු කරමින් අපි සමහර අරමුණු වලට ඇලෙනවා කියන කතාවක්. ඉතින් ඒක එකක් ගන්නට පුළුවන්. නමුත් මෙතන කතා කරන්නේ අර ගරු සම්භාවනීයව ඇසුරු කිරීම කුසල සිතනුත් කරන්නට පුළුවන්. ගරුත්වයෙන් ඇසුරු කරන විශේෂයෙන් ගුණවත් මිනිස්සු සිල්වත් මිනිස්සු අපි ඇසුරු කරනකොට ඇලීමකට වඩා එතන ගරු සම්භාවනීය භාවය තමයි තියෙන්නේ. ඒ විදිහට මෙතන වනති කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ අරමුණ භජනය කරනවා මොනවද නැත්තම් ඇලෙනවා සමාන ඇලෙනවා කියන එක. ඊට පස්සේ තවත් ක්‍රමයකට කිව්වොත් වනති යාචති ඉතිවා යන වනං තවත් ක්‍රමයකින් කිවහොත් ලෝභය ප්‍රාර්ථනා කරනවා එබැවින් මනනම් වේ. යාචති කියලා කියන්නේ ලැබේවා කියලා වගේ ප්‍රාර්ථනා කරනවා. ඉල්ලනවා වගේ කියන එක අපි යාචක කරනවා කියලා. ඒ වගේ මේක ප්‍රාර්ථනා කරනවා. මේක ලැබේවා ලැබේවා කියලා. ඒ නිසා ලෝභයේ තියෙනවා වස්තුන් දේවල් ප්‍රාර්ථනා කරන බවක්. ඒ නිසා මේ ඇලෙන නිසා පතන නිසා මේකට වන කියලා කියනවා. වනත කියලා කියන්නේ ත ශබ්දයෙන් වන යන පදය වර්ධනය කරන ලද්දකි. ඒ කියන්නේ වන කියන එකම තමයි වනත කියලා කියන්නේ. ඒකේ අමුතු වෙනසක් නැහැ. එහි අර්ථය වන ඒ අර්ථය වන පදයේ අර්ථයමයි. තවත් ක්‍රමයකින් මේක විස්තර කරන්නට පුළුවන්. ඒක හරි ලස්සනයි. තවත් ක්‍රමයකින් අනර්ථයන් සහ දුක්ඛයන් හටගන්වන භව යන අර්ථය නිසාද ඝනව පවතින භව යන අර්ථය නිසාද ලෝභය වනයක් වැනිය. දැන් ඉස්සලා වන කියලා කිව්වේ ඇලෙන නිසා. නැත්තම් පතන නිසා. පැතීම. ඇලෙන. ඇලීම පැතීම නිසා. දැන් තියෙන්නේ නොකුත් අනර්ථයන් උපදවන නිසා හටගන්වන දුක්ඛ අනර්ථ ඇති කරවනෝ අනර්ථ ඇති කරවයි. නිස ඝනයි. හරිම ඝනයි මේ තෘෂ්ණාවේ කපන්නට දුරු කරන්නට ලේසි නැහැ මේ තෘෂ්ණාව කියන එක. ඒ නිසා මේ අර්ථ නිසා ඒක හරියට අනර්ථ ඇති කරවීම සහ ඝනභාවය උපමාවකට වනය වගේ. වනාන්තරයක් කියන්නේ ඝන වනයක් කියලා කියන එක යන්නට ලේසි නැහැ ඒක හරහා. ඊට පස්සේ මේ මේකේ නොයෙකුත් අනර්ථ සොර සතුරන්ගේ අනර්ථ තියෙනවා වනාන්තරයක. තිරිසනුන්ගෙන් ප්‍රෙඩේටර් මොකද භක්ෂකයන්ගෙන් වන සතුන්ගෙන් අනතුරු තියෙනවා. ඉතින් ඒ නිසා මෙම වන යන නාමේ බලවත් වූ තෘෂ්ණාවට නමක. ඒ නිසා මේ ඝන බැවින්ද අනර්ථයන් ඇති කරන බැවින්ද වනාන්තරයක් බඳුයි මේ තෘෂ්ණාව. ඒ නිසා ඒකට වනය කියලා කියනවා. ඊට පස්සේ ගහන තරට් හේන පන තතෝ බලවතරෝ වනත් හෝ නාම වඩාත් ඝනව පවතින භව යන අර්ථය නිසා එම බලවත් තණ්හාවට වඩා බලවත් වූ තෘෂ්ණාව වනත නම් වේ. එතකොට වඩාත් ඝන වූ එක වනත වෙනවා. වඩාත් ඝන. ඒ කියන්නේ බලවත් වූ තෘෂ්ණාව නැවත නැවත යම් කිසි අරමුණක ලෝභය නැවත 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 හටගත්තොත් ඒ ලෝභය දුරු කරන්නට අමාරු වෙනවා. ඒ නිසා ඔය ඒ නිසා තමයි ඔය කාමය භුක්ති විඳින්න භුක්ති විඳින්න දුරු කරන්න අමාරු. ඒක තමයි හැටි. ඔය සමහර කෙනා මේක සිහියෙන් භුක්ති විඳින්න විනෝද එහෙම එකක් නෙවෙයි. කාමය ඇලෙමින් භුක්ති විඳා කියන්නේ ඒක උපනිශ්‍රේ වශයෙන් බලවත් වෙනවා කියන එක. ඒක තමයි ඒකේ න්‍යාය. ඒ නිසා තමයි ගිහි ගෙදර ටිකක් අමාරු වෙන්නේ ඔක මේ කරන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ භුක්ති විඳින්න වෙනවා ගිහි ගෙදර. ඒතකොට ඒක තව තව වර්ධනය වෙනවා. ඒක අඩු වෙනව නෙවෙයි. කාමය භුක්ති විඳින්න බුදින මේක වැඩි වෙනවා. ඒක තමයි හැටි. සමහරව අහලා තිනවා ඒ එහෙම භුක්ති විඳින්න ඒ කියන්නේ ගිහි ජීවිතයේ කාමයේ භුක්ති විඳීම කියලා එකක් තියෙනවා. ඒක වෙනම දෙයක්. පංචකාම භුක්ති විඳින එක. නමුත් ඒක ඒකෙන් මේ ප්‍රශ්නයක් නැහැ කියලා එකක් නැහැ. තෘෂ්ණා බලවත් වෙනවා එන්නේ. ඒක බලවත් වෙන ඒක දුරු කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි වනත කියලා කිව්වේ නැවත නැවත ඇතිවීම වශයෙන් යම් තෘෂ්ණාවක් බලවත් වුණාද තෘෂ්ණාව කොහොමත් ඝනයි. ඒක දුරු කරන්න ලේසි නැහැ. ඒ ඝන වූ තෘෂ්ණාව තවත් ඝන වුණාම තවත් බලවත් වුණාම ඒකට කියනවා වනත කියලා. ඒ නිසා තමයි වඩාත් ඝනව පවතින බව යන අර්ථය නිසා එම බලවත් තණ්හාවට වඩා වඩාත් බලවත් වූ තෘෂ්ණාව වනත නම් වෙයි. තථාගතයන් වහන්සේ ධම්මපදෙහි පහත පරිදි දේශනා කළ වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං චිත්වා වනංච වනතංච නිබ්බනා හෝත භික්ඛවෝ. අලුතෙන් මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා පිරිසකට මේ උපදේශය දෙනවා. මොකද වන කියන පදය අපේ ධර්මයේ ඒ කාලේ කියන්නේ බුදුරජාණන් ශාසනේ මේ තෘෂ්ණාවට මේ භව මේ පදේ යොදලා තියෙන මොන නිසාද ඇලෙන නිසා ඒ වගේම පතන නිසා ඊට පස්සේ අනර්ථය හානිය උපදවන නිසා ඊට පස්සේ ඝනව තියෙන නිසා ඒක වනයක් වදුයි ඒක වනයක් කියලා කියනවා අපි ඒකට එතකොට නවක පැවිද්දන්ට දැන් වනය සිඳින්න කියලා කියනකොට ගස් කපන්න කිව්වාගේ අර්ථයක් වෙන්න පුළුවන් මේ දුකෙන් මිදින්න කියලා. ඒ නිසා ඒක දුරු කරන්න බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? වනං චින්දත මාරුක්ඛං. ගස් කපන්න එපා. හැබැයි වනය සිඳින්න කියලා කිව්වා. එතකොට මේ ගස් නෙමෙයි මෙතන අදහස් කරන වනය. තමන්ගේ సంతානයේ තුල තියෙන ලෝභය ගැනයි මේ සිඳලා තියෙන්නේ. වනතෝ ජායතේ භයං. මේ වනයෙන් තමයි මේ ලෝභය නිසා තමයි සාංසාරික අනේක විද භය දුක්ඛයන් හටගන්නේ. චෙත්වා වනංච වනතංච. ලෝභය කියන වනේ විතරක් නෙවෙයි බහල ලෝභය වූ තෘෂ්ණාවත් සිඳින්නට උනේ. එහෙම සිඳලා නිබ්බනා. නිබ්බනා කියන්නේ නිර්වාණ කියන එකයි. නිර්වාණය කියන එක නෙමෙයි. ඒක නිබ්බන කියන්නේ නිර්වාණ. වනය නැති පුද්ගලයෙක් හෝත භික්ඛවෝ. වනේ නැති පුද්ගලයන් තෘෂ්ණාව දුරු කරපු පුද්ගලයන් වෙන්න කියලා උන්වහන්සේ උපදෙස් දෙනවා. එතන යාවං වනතෝ නච්චිජ්ජති අනුමත්තේසු නරස්ස නාරිසු පටිබද්ද නරෝ තාවසෝ වච්චෝ කීර පකෝව මාතරී කියලා කියනවා. ඒ කියන්නේ ඒක භික්ෂුන් වහන්සේලාට කියන්නේ ඇත්තටම යම් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ස්ත්‍රීන් කෙරෙහි කාන්තාවන් කෙරෙහි අනුමාත්‍ර වූ තෘෂ්ණාවක් අපේක්ෂාවක් තියෙනවා නම් යාවං වනතෝ නචිජ්ජති අනුමත්තේසු නරස්ස නාරිසු අපේක්ෂාව තියෙනවා නම් පටිබද්ද නරෝ තාවසෝ එහු තාම ප්‍රතිබද්ධ හිත්තෙක් බලාපොරොත්තු හිත්තෙක් බැඳුණු හිත්තෙක් වච්චෝ කීර පකෝ මාතරි අර අවසු පැටියා අම්මගෙන් ගැලවෙන්න බෑනේ කොහොම ගියත් කිරි ටික බොන්න අම්මට එන්නට ඕනේ එයා එන්නට වගේ මේ ආසාව දුර වෙලා නැතිනම් එයාට ඒක සම්පූර්ණයෙන් එයාට නික්කම්මයේ කරන්නට මේ කාමයෙන් කපලා කඩලා සිත ධ්‍යානයට ගෙන යන්නට විදර්ශනාවට මාර්ගයට ගෙන යන්නට අපහසු වෙනවා. ඒ දේ නිසා තමයි ඒක මේ බුදුරජාණන් වහන්සේ ගාථා ඔය තණ්හා වර්ග ඉතාම ලස්සන ගාථා රාශියක් තියෙනවා තෘෂ්ණාව ගැන විස්තර කරපු. ඒ තෘෂ්ණාව සිඳින්නට කියලා භික්ෂුන් වහන්සේලාට උපදෙස් දීපු. ඒ නිසා ඒ හැම එකක්මත් මේ ලෝභය කියන මාතෘකාවට එක එක විදිහට සම්බන්ධයි. ඉතින් ඒ නිසා අද අපි ලෝභය කියන මාතෘකාවේ පද කිහිපයක් කතා කරලා තිනවා. දැන් අපි බැලුවොත් එහෙම රාගෝ සරාගෝ අනුනයෝ අනුරෝධෝ නන්දි නන්දි රාගෝ චිත්තස්ස සාරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝසානං ගේධෝ පලිගේධෝ සංගෝ පංකෝ ඒජා මායා ජනිකා සංජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයුහනී දුතියා පනිදී භවනෙත්ති වනං වනතුහෝ කියන පද ටික කතා කරා. තව තියෙනවා සන්ත වූ සිනේහෝ අපෙක්හා ආදී ලෙසට තවත් පද ටිකක් තියෙනවා. ඒක සතියක් තව දෙක තුනක් යයි මේක ඉවර කරන්න. ඒ ටික අපි මින් සැරේ ඒ පද සී ඉවර කරන ලෝභය ගැන ලොකු අදහසක් මේ ටික නැවත මේ හෑන්ඩ් අවුට්ස් බලනවා නම් කියවනවා නම් එතකොට අපේ ජීවිතවල ඒ ආකාරයෙන් මේ ලෝභය පවතින හැටි අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ලෝභය පුළුවන් තරම් යටපත් කරගෙන ඒක බැහැර කරගෙන ඒකෙන් වෙන් වෙලා ඉඳලා අපේ සිත කුසලයේ පවත්වා ගන්නට තමයි අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා මේක කතා නොකර අපිට යන්න තිබුණා. නමුත් මේ කතා කරනකොට සියුම් පැතිකඩ වලින් ලෝභය ගැන පේන්නට මතුවෙන ඒ අදින ගතිය ඊට පස්සේ ගිජුවර් කරන ගතිය ඊට පස්සේ දැන් මේක තව ඉස්සරහට යන බාධා කරන ගතිය ඊට පස්සේ කාමයන්ට යොමු කරනවා රූපයන්හි තබනවා ප්‍රාර්ථනා කරනවා මේ අනේක විද ලක්ෂණ මේ ලෝභය අපිට හමු වෙනවා. ඊට පස්සේ ජාලාවක් වගේ මේක දැලක් වගේ කියලා කිව්වා. ඒ නිසා ලෝභය තමයි ඇත්තටම දුරු කරන්න අපහසුම. ඉතින් මේක තමයි මේ සවිස්තර මේක හැමතැනම පැතිරිච්ච එක එක ක්‍රමයට මේ ලෝභය අන්තිමට එනවා. ඊට පස්සේ අවසානයේදී තමන්ගේ සියලුම දේවල් වලට මේ ලෝභයේ කැමැත්තක් ඇති වෙනවා. අවසානයේ සමහල්ලාවට තමන් මිය ගිහිල්ලා තමන්ගේ මృత ශරීරයටත් මෙහෙම වෙන්නට ඕනේ කියලා ඒක කෙරෙහි පවා ලෝභය අපිට මුලදී තියෙනවා. ඒ නිසා මේක හරීම සහ තමන්ගේ වස්තුව දේපල තමන්ගෙන් පස්සේ තමන්ගේ පරපුර වෙන දරුවන් මොනපුරන්ට මෙහෙම තියෙන්නට ඕනේ කියලා. මොකද තමන් දැන් කොහි ඉපදිලා කොහි යනවද ඊට පස්සේ වෙන මේකක් අදහසක්වත් නැහැ. නමුත් තමන්ට බලාපොරොත්තුවක් තියෙන මගින් පස්සේ මේවා මේ විදිහට යයි කියලා. ඒ ඔක්කොම ඒ බලාපොරොත්තු තෘෂ්ණාව කියන එක අතීතයට අනාගතයට වර්තමානයට දස දිශාවටම ආත්ම භාවයට අනුන් කෙරෙහි තමන් කෙරෙහි උපදින්නට નિયમિત සත්වයන් කෙරෙහි පරපුරවල් කෙරෙහි ජාතිය කෙරෙහි වර්ගයා කෙරෙහි මනුස්ස වර්ගයා කෙරෙහි මේ එක එක විදිහට මේ තෘෂ්ණාව කියන එක පැතිරිලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන ස්වභාවය තමයි ඒකට ඇලිලා කැමති වෙලා තියෙන එක. ඒකෙන් වෙන් වෙනවට ඒකට හානි වෙනවට ප්‍රාර්ථනා කරපු දේවල් වලට කැමති වෙන්නේ. ඉතින් මේ තෘෂ්ණාව කියන්නේ මුළු ලෝකයම පතුරවාගෙන ඉන්න ධර්මයක්. ඉතින් ඒක සිඳලීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒක සිඳලන්නට ඒක ඉසල යට කරගන්නට ඕනේ. ඒක තමයි නික්කම්මේ තියෙන්නේ, පැවිදි වෙන්නේ, සිල් ගන්නේ, භවනා කරන්න යන්නේ, ඒව කරන්නේ ඒක යටපත් කරන්නට. ඉතින් අවසානයේදී සත්‍ය අවබෝධ වෙන විදිහට මේක මානසිකාර කරලා කරලා විදර්ශනාවෙන් යථාර්ථය අවබෝධ කරගත්ත දවසට මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරලා දාන්නට පුළුවන් වෙනවා. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා
දෙන්න. ප්‍රායෝගිකව ආකාර දෙකක් තියෙනවා කියලා තේනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් ගැන ක්‍රේවින් එකක් ඇති වෙන අවස්ථාවයි, ඒ කියන්නේ පේන් එකක් ඇති වෙන හැබැයි ඒක උත්කින් ගන්න හම් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවයි අනිත් එක අපිට අපේ කැමති මොන හරි දෙයක් භුක්ති විඳින අවස්ථාව ලැබෙන සෝමනස්සයක් ඇති වෙන එක. එතකොට අපි අර ක්‍රේවින් එකක් ඇති වෙලා නමුත් ඒ වෙලාවේ අපිට භුක්ති විඳින හම් වෙන්නේ නැති අවස්ථාවක් ගත්තම ඒ වෙලාවේ අපිට මනසට බොහෝ විදිහට සෝමනස්ස පීඩාවක් වගේ දෙයක් නේද? එතකොට මට වැටෙන මට්ටමින් අනේ විතර හිතනවා එතන ලෝභ මූල ජවන් සිත් සහිත චිත්ත වීති සහ ද්වේෂ මූල ජවන් සිත් සහිත චිත්ත වීති දෙකම මාරුවේ මාරුවට ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන හැටි කියලා කියන්නේ. ක්‍රීමින් එකක් එක්ක තියෙන ලෝභ මූල සිතුවි. ඒකේ වෙලාවේ නොදැනීම සම්බන්ධයෙන් තියෙන ද්වේෂ මූල සිතුවි දෙකම ඒ චිත්ත වීති මාරුවේ මාරුවට යන හැටි කියලා. මට පැහැදිලි කරගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ අර සෝමනස්සය ඇති වෙන එක නම් අපිට අපි කැමති දේ අපිට භුක්ති විඳින්න ලැබිලා සෝමනස්ස සහගත සෝමනස්සයක් ඇති වෙන වෙලාවයි ක්‍රීමින් එකක් විතරක් තියෙන වෙලාවයි වෙන වෙන්නේ. අපේ දැන් ලෝභ මූල සිත් අතර ගත්තොත් එහෙනම් සෝමනස්සයක සිත්ස උපේක්ෂා සහගත සිත් දෙනවා. එතකොට කෙලින්ම අපි භුක්ති විඳින වෙලාවේ සෝමනස්ස සහගත සිත් ක්‍රීමින් එකක් විතරක් ඇති වෙන වෙලාවේ උපේක්ෂා සහගත සිත් කියලා අපි ඒක දේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩි පැහැදිලි කිරීමක් ඒකට තියෙනවා.
ඒක ඉතින් මට එච්චරම මේකේ වැදග මොකද ඩිස්ටින්ක්ෂන් එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ලැබිලා නැත්තම් එතනදී ප්‍රාර්ථනා කරන ලෝභය තියෙනවා, කැමැත්ත තියෙනවා නේ, නිසානේ හිතන්නේ කියන්නේ. ඊට පස්සේ ඒක ගොඩක් වෙලාවට ලැබිලා නැහැ කියලා ෆ්‍රස්ට්‍රේට් වෙනවම නෙවෙයි, ඒක ලබන්නට උත්සාහවත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ප්ලෑන් කරනවා, ඒක ලැබුවාට පස්සේ ලබන හැටි ඉමැජින් කරනවා. ඉතින් ඒ වගේ ඒකේ ෆ්‍රස්ට්‍රේෂන් එක විතරක්ම නෙවෙයි, ඉතින් ඒක ලබන්නම බැහැ වගේ වුණොත් තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකට යන්නේ. නැත්තම් ඒක උනන්දුවක් ඇති වෙන්නේ. දැන් උදාහරණයට අපි සමහරවිට ඔය ලෞකික විදිහට ගත්තොත් තරුණ කාලේ පිරිමි ළමයෙක් ගෑනු ළමයට කැමති වෙලා මෙයා වෙනකොට ඒක මේ ෆ්‍රස්ට්‍රේෂන් එකට නෙවෙයි යන්නේ. එයා ඊට පස්සේ බලනවා කොහොමද කතා කරන්නේ, කොහොමද අප්‍රෝච් කරන්නේ, මේ වගේ එක එක විදිහට එයා ඊට පස්සේ ඒක ආස්වාදනය කරනවා, හිතනවා, කල්පනා කරනවා. ඒතර ඒක වෙනම ලෝභයක්. ඒක ෆ්‍රස්ට්‍රේෂන් එකක් විතරක් කියලා එකක් නැහැ. ඒක එහෙම ඉන්නේ ඒක ලැබෙන්නේ නැහැ කියලා වගේ තැනකට ඒක එකම එක කොටසක්. ඒ ප්‍රාර්ථනා කරන ලෝභයේ තියෙන ප්‍රාර්ථනා කරන ලෝභය හැමතිස්සෙ ගොඩක් වෙලාවට පෙන්නේ නිකන් සතුට, උද්‍යෝගය, ප්‍රබෝධය, උත්සාහවත් වීම, එහෙම එක තමයි ඒක එන්නේ. ඉතින් ඊට පස්සේ උත්සාහවත් වෙලා සහ නැත්තම් දැන් කමට ලබන්න බැරි එකක්. දැන් උදාහරණයකට කාට හරි එංගලන්තේ රජපෞලේ ළමයෙක් කෙරෙහි කැමැත්තක් ඇති වුණා. ඒතකොට එහෙම කියලා කරන්න බැහැනේ ඒක. එතකොට ඒ වෙලාවේ එතකොට ඒ වගේ මේකක් ආවොත් එහෙම එයා බලයි කොහොමද පොසිබිලිටියක් තියනවද 10% හරි එහෙමත් නැත්නම් ඊට පස්සේ ෆ්‍රස්ට්‍රේෂන් එක එනවා. ඉතින් ඒක තමයි තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊට පස්සේ ඉතින් ඒක
ඒ ලෝභ මූල සිත තියෙනවා, ද්වේෂ මූල සිතට පරිවර්තනය වෙනවා, උපේක්ෂා ගොඩාක් වෙලා හිතනකොට ඒක උපේක්ෂක වෙනවා කාලයක් ගිහිල්ලා. ඉතින් එහෙම දෙන එසේ භුක්ති විඳිනකොටත් ඒක මුලින් ලෝභ මූල සිත ඇති වෙනවා, ඊට පස්සේ ඒක සාමාන්‍යීකරණය වෙනකොට නැවත නැවත භුක්ති විඳිනකොට උපේක්ෂක භවට පෙරලෙනවා, ඊට පස්සේ සමහර ලාවට මේක නැති වෙයි කියන භය එතන ඇති වෙන්නට පුළුවන්, ඒක නැති වෙයි කියන ෆ්‍රෙඩ් එක මේ බය එන්නට පුළුවන් ෆියර් එක. ඉතින් ඒ විදිහට ඒ ලැබුවට පස්සෙත් අර කියපු දෝමනස්ස වගේ දේවල්, භය වගේ දේවල් උපදින්නට පුළුවන්. ඉතින් තවත් සමහර ලාවට ඔය සමහරුන්ට ඒ ඊටාම පීක් එකට ගිහිල්ලා සමහල්ලාට ෆ්‍රස්ට්‍රේෂන් එක ඉන්නත් පුළුවන් සමහරුන්ට. ඔය අහලා තියෙන ඔය ප්‍රසිද්ධ රග ක්‍රීඩකයෙකුට ජොනි විල්කින්සන් කියලා, එයා 2003 ලෝක කුසලානේ දිනලා ඒ පැය ගාණක් ඇතුළත ඒ කතාවේ හැටියට එයා ලොකු අමුතු මානසික මේකට වැටෙනවා. මේ අවුරුදු ගාණකට පස්සේ එංගලන්තයේ රග ලෝක කුසලානේ දිනලා ඉතාම පීක් එකේ එයා සීරීස් එකේ ප්‍රධාන මැච් විනර් වෙලා මෑන ද සීරිස් එහෙමත් වෙච්ච වෙලාවක එයා අහලා තියෙන එයා එකපාරට මොකක් හරි විසර කරගන්න අමාරු ක්‍රමයට එයා ෆ්‍රස්ට්‍රේට් වෙනවා වෙලාවෙදී. එහෙම වෙන්නත් පුළුවන් ඉතාම කලාතුරකින් ඒ සමහර පීක් එකට ගිහිල්ලා එතනින් පස්සේ මොකක්වත් දැන් ඉතින් achieve කරන්න දෙයක් නැහැ වගේ වෙනකොට සමහරුන්ගේ drive එක ඉවරනකොට වෙන්න පුළුවන්. ඉතින් ඒක හරි සංකීර්ණයි ලෝභයක එක්කිනාට වැඩ කරන විදිහ. ඒ නිසා ඒ ලබන වෙලාවෙත් ඔය කියපු මහා කම්ප්ලෙක්ස් ගතිය එන්නට පුළුවන්. ඒ නිසා පතනකොට ෆ්‍රස්ට්‍රේෂන් එනවා කියලා නීතියක් නැහැ. ඒක සමහරුන්ට එක අවස්ථාවකදී වෙන දෙයක් විතරයි. පතන ලෝභයත් සෝමනස්ස සහගතයි. ලබන ලෝභයත් සෝමනස්ස. ඒකේ වෙනස තියෙන්නේ අරකේ අරමුණ ලැබිලා දැන් ඒක enjoy කරනවා. එතනදී සුඛය වැඩි, එතනදී ප්‍රීතිය එහෙම තියෙනවා. ප්‍රාර්ථනා කරන ගතියක්, නොලැබූ දෙයක් ලබන විතර ඒකේ ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා. ඒ දෙකක් ලැබුවට පස්සේ සහ ලබන්න තියෙනකොට එක්සයිට්මන්ට් එක, ඒව ඔක්කොම ඒකේ දෙකක් තමයි එතන
තියෙන්නේ.
මේක නිකන් සතුට නැතුව දැන් ඔය ගොඩක් වෙලාවට ඔක තියෙනවා. ඔය සමහරවිට ඔය ඉන්ටර්නෙට් එකේ ඉන්නවා, ටීවී එකේ ඉන්නකොට මේ තමන් බල 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 යනවා, කිසිම සතුටක් නැහැ. නමුත් තමට නතර කරන්න හිතෙන්නේ නැහැ. තමන් ඒකට ඇලීමකුත් තියෙනවා. ඒතර ඒ වගේ සමහරලාට සමහර අය කෑම කනකොට ඒ කෑම කන්න ඕනේ, කන්න කැමති නැත්නම් අවශ්‍යත් නැහැ. නමුත් ඒක ඉවර කරන්නට ඕනේ. අමුතු රසයකුත් නැහැ. ඒක එන්ජොයි කරන්නෙත් නැහැ. ඒ වගේ මේ උපේක්ෂාව කියන එක කියන්නේ යා ඒක අතහර ගන්න බෑ යාට. යා ඒක කන්ටිනියු කරනවා. ගොඩක් වෙලාවට ඔය මොනවා හරි විනෝදය, ලෝභය, රාගය ඇති වෙන ක්‍රියාකාරකම් වල දෙනකොට අවසානයේදී ඒ උපේක්ෂක භාවයට සිතපත් වෙනවා. ඉතින් ඒව තමයි උපේක්ෂා සහගත ලෝභ මූලය කියලා කියන්නේ. එතන ඇලීම තියෙනවා, ඒක අතහරින්නේ නැහැ හිත. ඒ කන්ටිනියු කරනවා යා. නමුත් ලොකු සතුටක්, විනෝදයක්, ප්‍රබෝධයක් එතන නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔය දැන් හොරකම් වගේ එහෙම කරනකොට ඉතින් අකුසල සිතෙන්මන කරන්නේ. එතකොට ඒ ඇලීමත් එක්ක යාට තියෙනවනේ මේකෙන් මට ලාභයක් ලැබෙනවා කියලා. නමුත් ඒක ගාන කාලයක් කරාට පස්සේ එක්සයිට්මන්ට් එකක් නැතුව යා ඒ දේ කරනවා. ඉතින් ඒ නිසා ඔය මේ ඒ තමන් කැමති ක්‍රියාවන් තියෙනවා. ඔය ඇඩික්ෂන්ස් වලදී එහෙම සමහරවිට ගොඩක් වෙලාවට මේ සෝමනස්සේ ඉන්නේ නැහැ අන්තිමට. ඉතින් එයාට හුරු වෙලා ඒක ගානක් නැති වෙලා ඉතින් එයා හැබැයි ඒක සිද්ධ කරන්න නතර කරගන්න බෑ. එයාට කැමැත්ත තියෙනවා. එයා ඒක කන්ටිනියු කරනවා. පොඩි ළමයි එහෙම වීඩියෝ ගේම්ස් ගහනකොට ඒවට එහෙම ඇබ්බැහි වෙලා ඉනකොට හැමතිස්සෙම එක්සයිට්මන්ට් එක නැහැ. හැමතිස්සෙම නැහැ ඒකට. හැබැයි එයා ඒක ප්ලේ කරනවා. එතකොට ගොඩක් වෙලාවට ඉතින් උපේක්ෂකව තමයි ඒක තියෙන්නේ. සහ ඊට පස්සේ අකුසලයේ ගොඩක් ගැඹුරින් අකුසල කර්ම කරනකොට හොඳට මධ්‍යස්තව හිතන ගතියක් අපිට සමහරලාට එනවා. ඒතර ඒ වගේ අවස්ථාවලදී ලෝභ මූල උපේක්ෂා සාගත සිත වැඩ කරන්නේ. අකුසලයට ප්ලෑන් කරනවා, අකුසලයේ සලසුම් කරනවා. ඒතර උපේක්ෂා මූල ලෝභ මූල සිත් පහළවන්. තමන්ගේ ආත්ම භාවය එකදී සෝමනස්සයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ බාහිරෙන් එන දුක් වේදනාවට ගැටෙන එකයි තමන් ගැන ඇති වෙන හැඟීමයි දෙකක්. තමන් ගැන බලාපොරොත්තුවක් මෙතනින් ගියොත් හරිය සමහර නිරිසතුන්ට තියෙනවා. ඒ කට්ටිය නිරවදිනවා අතන්ට ගියොත් හරි කියලා. ඒ කට්ටිය එතනට යනවා. එතනට ගියාට පස්සේ එතනත් ආපහු දුක.
ඒකට එහෙම දොර ඇරෙනකොට අපායි දොරට වැරනවා. ඉතින් ඒකට වේගයෙන් යනවා. ඉතින් සතුටින් තමයි යන්නේ මේකෙන් එළියට යන්න පුළුවන් කියලා. ඉතින් යඟට යනකොට දොර වැහෙනවා අපව. ඒ තියෙනනේ මේ මොකේද? දේවදූත සූත්‍රයේ දුක් තියෙනවනේ ටික. ඉතින් ඒ නිසා මේ සෝමනස්සේ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ තංග දැන් මුගලන් ස්වාමීන් වහන්සේ වගේ ඇවිල්ලා ඉරිදිමතුන් බණ කියන අවස්ථාවවලදී සෝමනස්සයක් ඇති වෙනකොට කුසල සිත පවතින පයතනදී නැත්නම් අනිත් වෙලාවට ඔය මේ අපේක්ෂා හැම ඇති වෙනවා. ප්‍රේතයන්ට හැම අපේක්ෂා ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර සතුන් ඉන්නට පුළුවන් මේ දෝෂ මූල සිත් මන. හැබැයි අනිවාර්යෙන් පළවෙනි වීතිය ලෝභ මූල සිතක්මයි. ඒක සෝමනස්ස වෙන්න බොහෝ දුරට වෙනවා. උපේක්ෂක වෙන්න පුළුවන්. නමුත් භවනිකාන්තික ලෝභය කියලා භවයට ඇලෙන ලෝභයක් හට ගන්නවා. ඉතින් ඒක ලෝභ මූල සිතක්ම තමයි. අනිවාර්යෙන් ඒ ලෝභ මූල සිත කොච්චර දුක් විඳත් ඒ කටට ඇති වෙනවා. තමන්ගේ ආත්ම භාවයේ කෙරෙහි ආසාව තියෙනවනේ, කැමැත්ත තියෙනවනේ. ඒ රුචිය දුක්ඛ විඳිනකොටත් දැන් අපි දුක් විඳිනකොට පවා අපි තමන් ගැන හිතනකොට ඇති වෙනවා ඒ ආසා ගතිය. කොච්චර පීඩාවක් අපි හිටියත්, රෝගියෙක් අපි වෙලා හිටියත්. ඉතින් ඒ නිසා මේ ඒක මිදෙන්නේ නැහැ. සතරපාය හිටිය කියලා තමන්ගේ ආත්ම භාවය කෙරෙහි දැන් සමහරලාට නිරි සතුන් අතර ඉන්නවා. අර අර කටු ඉඹුල කියලා අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ මේකේ. ඒක අර කියනවා මොනවද මේ ඒ ගහක් ගැන කියනවා. ඒක නගිනකොට ස්ත්‍රී කාමීච්ඡාචාරයේ දිච්චායට ඒ ස්ත්‍රී හඬවල් එහෙම දැන් ඒ කට්ටිය කෑ ගහනවා. ඒ කටු ඉඹුලේ කටු ඉඹුල කියන්නේ ගහක් මට මේකක්. ඒකේ ඇදිලා එන ඒ කෑ ගහනවා. වේදනාවෙන් කෑ ගහනවා. ඒ වේදනාවෙන් කෑ ගහනකොට අනිත් නිරි සතුන්ට ඇහෙන්නේ නිකන් ලස්සන කටහඬක් වගේ. ඊට පස්සේ ඒ කට්ටියත් යනවා එතන. ඊට පස්සේ ඒ කට්ටියත් ඒ දුකටපත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ලෝභය කැමැත්ත ඒව උපදිනවා. මේ මෙහෙම නිරේ පවා උපදින්නට පුළුවන් ඒ අවස්ථාවලදී.
ස්වාමීන් වහන්සේ අපි අපි දරුවන්ට දෙන්න හිතනවා. ඒතර ස්වාමීන් ඒකත් නිකන්
මං කියන්නේ දරුවන්ට ධනෙ දෙන එක ලෝභයක් කියන නේ මම අදහස් කරේ. ඒකේ අර සමහර වෙලාවට තියෙනවානේ දැන් මේ ටික අපිටම තියෙම මං කියන්නේ සමහර දැන් මේක પરම්පරාවෙන් පිට යන්නට බෑ. මේක අපිටම තියෙන්නට ඕන කියලා අර නික අමුතු අල්ලා ගැනීම ගැන මං කීවේ නැතුව දරුවන්ට වස්තු ඉඩකඩම් ලබා දීම කුසලයක්. ඒක යුතුයකමනේ දෙමව්පියන්ගේ. ඒක ගාන්ට දෙන එක කුසලයක්. ඒක ලෝභයක් කියලා නෙවෙයි අදහස් කරේ මම. මේ ඒක ලෝභයෙන් දෙන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍යයෙන් ඒක යුතුකමක් කළ යුතු දෙයක්. දරුවන්ගේ දැන් දරුවන්ට කන්න දෙනවා කියන එක ඒ කට්ටියගේ මේවා කරනකේ ඔය කුසල හිතෙන එක ලෝභේ මිශ්‍ර වෙනවා. දරුවා නිසා ඒ වෙලාවේ ලෝභයත් මිශ්‍ර වෙනවා කුසලයත් මිශ්‍ර වෙනවා. එහෙමනේ යන්නේ ඒක. ඉතින් ඒක එහෙම කරන එක කියන නෙමෙයි මම අදහස් කරේ. ඒ සමහරුන්ගේ තියෙනවා අර නිකන් මේක පිට යන්න දෙන්න බෑ, මේක අපි ළඟම තියෙන්නට ඕන කියලා මහා මේ පරපුරම මමායනය කරලා ඊට පස්සේ සමහර දරුවන් එහෙම දැන් මුණුබුරෝ එහෙම වෙන පවුල් වලින් බදිනකොට ඒවට විරුද්ධ වෙලා මේක ඒ වගේ නිකන් හරි මේ සම්පූර්ණ පරපුරම තමන්ගේ කරගෙන ඉන්න ඔය තියෙන්නේ ගතිති හරි ටිකක් හරි දැඩි ලෙස ඒවල්ලාගෙන ඉන්නේ. ඒව තමයි ඉතින් මම එතන අදහස් කරේ ලෝභය කියලා. ඉතින් එහෙම නැතුව අර වගේ සාමාන්‍ය දේවල් නෙමෙයි. ඔහො
ඒ සාරද අපි යමක් දෙනවාට ඇත්ත කැඩක්ක් කියන එක තියෙනත් අවදි මම හිතන එකත් අපි
නෑ ඒක දරුවන්ට දෙනකොට එතන කැමැත්තෙන් මිදෙන්න බෑ. ඉතින් ඒක ඉතින් දරුවනේ. එතකොට දරු සෙනෙහස කියන එක එකෙන් මට ඉතින් එක්ස්පීරියන්ස් එකක් නැහැ. නමුත් ඒක මම මට තේරෙන හැටියට ඒක බලවත්ම දෙයක්. ඉතින් ඒ නිසානේ අර ඒක කොච්චරද සෙනෙහසක් නොතිබුණත් අන්තිමට ප්‍රජාපතිට රහත් වෙලත් ඕන වුණානේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය බලන්න. ඉතින් ඒකේ ඉෆෙක්ට් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ රහත් වෙලත් ඒක බලන්න කැමැත්තක් ඇති වුණානේ. මේ 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 තමන් හදපු දරුවගේ සම්මා සම්බුදු වෙලා හිටියත් මේ ශරීරය උඩුකය බලන්න කැමැත්ත ඇති වුණා. ඉතින් ඒ නිසා මේක ඉතින් එහෙම ලේසියෙන් අතහරගන්න මං කියන්නේ ඒක අතහරින්න බෑ. ඒක තියාගන්න වර්ධනය කරගන්න කියන අර්ථෙනේ. මං කියන්නේ ඒක ඒ වගේ එක්කලේ මේකක්. ඒක දරුසෙනෙහස කියන්නේ. ඉතින් එතකොට අනිවාර්යෙන් ෆේවරිසම් එකක් එයාට ගැන වැඩිපුර අවධානයක් ඒක එන්නට ඕනේ. ඒක ඒක මව්පියන්ගේ ගුණයක් ඇත්තටම. එහෙම කරන්න එපයි තමන්ගේ දරුවට සැලකිල්ල දෙනවා. ඒ නිසානේ දරුවට අම්මා තමන්ගේ අම්මා මැරීම විතරයිනේ ආනන්තරී වෙන කෙනෙක්ගේ අම්මා මැරුවට ආනන්තරියක් නැහැනේ. ඒ හේතුව තමයි තමන් වෙත දක්වන අනිත් අයට නැතුව තමන් වෙත දක්වනවා ලොකු කැමැත්තක් මේක සහ ඒකේ තමන්ගේ ජීවේ පදනම තියෙන එතන ඒක ප්‍රධානමක ඒක. නමුත් අර වගේ ලොකු ගුණයක් තමන් කෙරෙහි තියෙනවා දෙමව්පියන්. ඉතින් ඒ ගුණය මිශ්‍ර වෙන්නේ සෙනෙහස ආදරය ඔක්කොම බන්ධනය එක තමයි. ඒක 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 එහෙම තමයි ඒක පැකේජ් එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒක ගැන වැඩි හිතන්න දෙපා දරුවන්ට දෙනකොට ඒ අනිවාර්යෙන් ලෝභය, දරු සෙනෙහස, මෛත්‍රිය, ඊට පස්සේ කුසලය ඒ ඔක්කොම මිශ්‍ර වෙනවා එක එක වෙලාවට. ඉතින් ඒක මේ කුසල හිතෙන්ම දෙන්න ඕනේ නම් පුළුවන්. ඉතින් එහෙමත් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට දරුවා gedara ඉන්නකොට දෙන්නේ ආදරෙන්. නමුත් මහාන වෙලා ගෙදරට ආවම දෙන්නේ සංඝයාට දෙනවා කියන අර්ථයෙන්. දෙකම පුතානේ, පුතාගේ පුත්‍ර භාවය වෙනස් වෙලා නැහැ. නමුත් තමන්ගේ දරුවා මහාන වෙලා ආවම දෙන්නේ. එතකොට ආදරේ තියෙන්න පුළුවන්. නමුත් කුසල සිත වැඩි එතන. එතන කුසල සිත වැඩි. ඒක වෙන්නේ මේ දැන් වෙන කෙනෙක් ලෙස තමයි මුන්නහන්සේව සලකන්නේ. මගේ පුතාට වඩා දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්, උපසම්පදාවක් රකින්න කෙනෙක්. එතකොට ඒ විදිහට මේ පර්සෙප්ෂන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මත් මේ තව සත්වයකට, තවත් ජීවියකට මම උදව් කරනවා වගේ අදහසක් ගත්තොත් එතන තනිකර පිරිසුදු කුසල හිතක් වැඩ කරනවා. ඉතින් ඒක ඉතින් අනිවාර්යම නැහැ. ඒ දරුවන් කෙරෙහි තියෙන බැඳීම, ආදරය කියන එක ඒක සහිතවම තමයි අපි ඉතින් ධර්මයේ කතා කරන්නේ. ඒ නිසානේ යුතුකම් ඉෂ්ට කරනකොට ඉතින් දරුවන්ට සුදුසු කාලයේදී ඉඩකඩම් බෙදලා දෙන්නක වෙන අයට දෙන්න කියලා කිව්වේ නැහැ. ඉඩකඩම් දුනට ප්‍රශ්නයක් නැහැ. බෝධිසත්ව වගේ කියන්නේ මේ දානයක් කරතේ. නමුත් තමන්ගේ දරුවන්ගේ කොටස තියන්නට වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක තමන්ගේ වගකීම, තමන්ගේ යුතුකම. ඒකෙන් මිදෙන්නටත් බෑ. ඒක කරන්න සුදුසු නෑ. ඒක නිග්ලෙක්ට් කරන්න සුදුසු නෑ. ඉතින් ඒක ඇඩ්‍රස් කරේ නේ මම. හැබැයි ඒක ලෝභයක්ද කියලා හෙවත් ඔව් ලෝභයක් තමයි. ඉතින් එතන ලෝභේ වැඩ කරනවා. හැබැයි කුසල සිතත් එතන වැඩ කරනවා. නැතුව නෙවෙයි ඒ දරුවන්ට සැලකීමේදී. ඉතින් ඒක කරුණාව, මෛත්‍රිය ඇති වෙනවා දරුවෝ කෙරෙහි. සතර බක්ම විහරණ දෙනවා කියලා කිව්වා. ඉතින් අර විටින් විට ලෝභ සිතත් ඒකේ ඕවකම් කරනවා. ඉතින් ඒකේ හැටි එහෙම තමයි. ඉතින් ඒක එතරම්ම ලොකු මේකක් නෙවෙයි. ඒක ගැන එතරම් මේවා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම අර අදහස් කරේ අර බලවත් ලෙස සමහරුන්ගේ ඒ ලෝභේ පැතිරෙනකොට තියෙන එක ගැන මම අදහස් කරේ අතන. හොඳයි, ඒ ප්‍රශ්නේ අහපේ ගන්න පිළිදෙඩි කරගන්න.
එතුවන් සරණයි අපි හඳුනන්නේ පොඩි කාරණාවක් පැහැදිලි කර ගැනීමට මේක
මයික් එක ගොන් වෙලා නේ ඉරංග මාත් එක මයික් එක ගොන් වෙලා හරි එද කියනවාද හරි
එතකොට මේක මම උත්සාහගත්තේ පරිසම්පදා මාර්ගයෙන් ලෝභය ඇති වෙන අවස්ථාවක් ගැන කියවෙන තැන එතන විස්තර වෙනවා යම් ලෝකයේ පියරුපන් සාතුරුපන් එත්ත සත්තාන කාමරාගන් ස්ත්‍රී අනුසීති කියලා ඊළඟට ඔක විස්තර කරන අටුවාව කියනවා උදාහරණයක් දීලා යතානම උදකින් මුග්ගස්ස රිට්ටාච උපරිත සමන්තා උදක මේ හෝති ඒව මේ විතරමනේ රවුප්පති නම් සත්තාන ආචින්න සමාචින්න අන්නේ ආචින්න සමාචින්න කියන වචනේ උඩයි මට මේක පැහැදිලි කරගන්න ඕන උනේ ඒ අනුව දැන් සසරගත සත්වයාට ඒ අරමුණේ ස්වභාවය අනුව කියන්නේ කී රූප සාතු රූප හෝ ඒ කියන්නේ ප්‍රතිස්ත
රූප
එතකොට ඒ අරමුණේ ස්වභාවය අනුව සත්වයාගේ සසර හුරුවේ කි වාචින සමාචින් බව ඉස්සරහට එනවා නම් එතකොට ලෝභය හරි ද්වේෂය හරි ඇති වෙලා ඒක අවිද්‍යාවට හේතු වෙනවද නොයිසේ නම් සත්‍යයේ ප්‍රකෘතිය අවිද්‍යාවයි කියලා අරගෙන අවිද්‍යාවෙන් ගත්ත නිසා ලෝභය හෝ ද්වේෂය ඇති වෙනවා.
දෙපැත්තරම කියන්න පුළුවන්නේ අවිද්‍යාව නිසා ලෝභය හටගන්නවා, ලෝභය නිසා අවිද්‍යාව හටගන්නවා. මොකද ලෝභය වැඩි වෙන්න අවිද්‍යාව බලවත් වෙනවා. අවිද්‍යාව තියෙන්නට ඕනේ ලෝභය හටගන්න. මූල වශයෙන් ගත්තොත් අවිද්‍යාවෙන් ලෝභයට තියෙන බලපෑම තමයි වැඩි. ඒ කියන්නේ බර කරලා ගත්තොත්. හැබැයි ලෝභය නැතුව අවිද්‍යාවට විතරක් මේ ගමන යන්නට බෑ. දැන් උදාහරණයකට අපි හවොත් ලෝභය කියලා ධර්මයක් නැතුව අහුදු අවිද්‍යාවටම මේ තරම් දීර්ඝ සසරක් යන්න පුළුවන් දිකොත් බෑ. මොකද මේක එපා කරවන් නැති අපේක්ෂා කරන දෙයක් තියෙන්නට ඕන. ඒ නිසා ඒ ආචින්නයි සමාචින්නයි ප්‍රිය රූපයන්හි කාමරාගානුසයත් අප්‍රිය රූපයන්හි පටිඝානුසයත් ඒක මොකද ඒකනේ සාමාන්‍ය ස්වභාවය. ඇලෙන දේ කැමති දේ ඇලෙනවා, නොකැමති දේ ගැටෙනවා. ඒක සාමාන්‍යයිනේ. ඒතකොට දැන් දුක්ඛ දෝමනස්ස අනුසය කරන්නෙත් නැහැ කියනොත් තහමගත භාවය නැති නිසා හටගන්නට පුළුවන්. නමුත් අර බලව භාවය නැහැනේ ලෝභේ දුක්ඛ වේදනාව අරමුණු කරනකොට. ඉතින් ඒ නිසා අරකේ ලෝභය හට ගැනීම ස්වභාවිකයි, අරකේ ලෝභය බැස ගැනීම ස්වභාවිකයි, පටිගානුසය මොකේද අනිෂ්ඨ ආරම්මණය බැස ගැනීම ස්වභාවිකයි, ආචින්නයි සමාචින්නයි. ඒක තමයි හුරු කරලා තියෙන, ඒක තමයි පුරුදු වෙලා තියෙන, ඒක තමයි භාවිත බහුලීකృత කරලා තියෙන්නේ අපි. ඉතින් එතකොට ලෝභයට අවිද්‍යාවට පැත්තෙන් ගත්තම අවිද්‍යාව තියෙන නිසා තමයි ලෝභය අප්‍රහීනව පවතින්නේ. ඒ වගේම ලෝභය අප්‍රහීනව පැවතීම නිසා තමයි අවිද්‍යාවත් පවතින්නේ. ඒක නිකන් සාමාන්‍ය සරල උදාහරණයක් මේකෙම ගන්න. දීඝමද්ධාන සංසාරං. එතකොට මේ තරම් දීර්ඝ ගමනක් මේ ලෝභ දෝෂ මෝහ ආදීයෙන් පීඩිත වෙච්ච, සෝරි, ජාති ජරා ව්‍යාධි මරණ වලින් පීඩිත වෙච්ච, සංසාරික දුක අපාය දුක් ආදීයෙන් උපලක්ෂිත මේ සංසාර ගමන එපා නොවි මෙච්චර දීර්ඝ කාර්යයක් එන්නට බෑ අවිද්‍යාව විතරක් තිබුණා නම්. ඒකට මේ එපා නොකරන කල නොකි කල කිරවන් නැති අපේක්ෂාව තියෙන ආයූහණී කියන ගතිය තියෙන මේ තෘෂ්ණාව තියෙන්නට ඕනේ. ඒ නිසා අවිද්‍යාවේ අප්‍රහීන භාවයට තෘෂ්ණාවත් බලපානවා, පැහැදිලියම තෘෂ්ණාව ප්‍රහේල බල අවිද්‍යාව. හැබැයි කවුද මේකේ මූල ලක්ෂණය වැඩි කියලා හොත් අවිද්‍යාවට තමයි ප්‍රයිස් එක යන්නට තියෙන්නේ. මොකද එයා තමයි භූමිය, එයා තමයි ප්‍රධාන ලක්ෂණය පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඉතින් ආරම්භයක් පෙන්වන්නට බැහැ මේ කතාවේ. දෙන්නම එකිනෙකට උපකාරයි කියන එක තමයි කියන්නේ. ආශ්‍රව බොහෝකල් පල්වෙවී තියෙන ආශ්‍රව කියනකොට ගන්න ඕනේ බොහෝකල් පල්වෙවී సంతානේ නිදානගතව තියෙන ක්ලේශය ආශ්‍රවය. ආශ්‍රවයේ ආශ්‍රව කියන ගන්නකොට හැමතිස්සෙම අක්‍රම දෙකකට ගන්නවා. ගලන නිසා ආශ්‍රව කියලා කියනවා, චක්ෂුරාදී ద్వාර වලින් ගලන නිසා. වැදගත්ම වෙන්නේ මේ බොහෝ කල් సంతානෙහි පල් වෙමි, අර මොකක් ෆර්මෙන්ටඩ් මොනවාද වයින්, අර මොනවාද අරක්කු එහෙම දාලා තියන්නේ අපි, මොනවාද පල් කරන රා එහෙමනේ, අර කල් ගන්නෙ ආසව කරනවා කියලා කියන්නේ කල් මේවා කරන්. ඒ වගේ సంతානෙහි බොහෝ කල් තිබිච්ච දේ තමයි මේ ආශ්‍රව කියලා ගන්න. ඉතින් අවිද්‍යාශ්‍රවයත් ගන්නට පුළුවන් අවිද්‍යාවට ප්‍රත්‍ය වුණා කියලා. සාමාන්‍ය පරිසම්පාදයේදී ඒ ධර්මයේ මේ ධර්මයට ගන්නෙ නැහැනේ. ඔය තණ්හාපච්චය උපාදාන කියන අවස්ථාව හැර තණ්හාපච්චය උපාදානදී සියුම් තෘෂ්ණා බලව තෘෂ්ණාව කියලා කඩනවනේ එතනත්. ඉතින් ඒ නිසා එතන ආශ්‍රව භාවය ගත්තම කාමාශ්‍රවේ, භවආශ්‍රවේ, ditthාශ්‍රවේ වගේම කෙලින්ම අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. මොකද ඒවායේ බොහෝකල් පැවතීම, මත් කිරීම, ඒ වලින් කරන මත් කරවන ගතියක්, ඒ ස්වභාවයන් තමයි මේ අවිද්‍යාවට. දැන් ලෝභයේ තියෙනවා අර මේකෙත් කතා කරා මත් කරවන ගතියක්, විකෘති කරන ගතියක්. ඊට පස්සේ දෘෂ්ටියට මෙයා උපකාර වෙනවා. මේ ඔක්කොම අවිද්‍යාවට සපෝට් කරන, මේ ඔක්කොම අවිද්‍යාවට සපෝට් කරන. ඉතින් ඔය 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 කෙලෙස් වල අන්‍යමන්‍ය උපකාරත්වයේ වැදගත් වෙනවා. එතකොට ඒ නිසාමත් ඒකම තේරුම් ගන්න ඔබතුමාලා අභිධර්මයේ උගන්වනකොට සහජාත ප්‍රත්‍ය කියන එක හැම චෛතසිකයකටම එකට හටගන්න හැම චෛතසිකයක්ම ඕනෝන්ට සහජාතව ප්‍රත්‍ය වෙනවා. සහජාතයි කියලා කියන්නේ තමන්ගේ ඉපැත්මම අනිත් කෙනාගේ ඉපදීමට උපකාරයි කියන එකනේ. එතකොට ඇයි ඒ ලෝභයේ ඉපැත්ම අවිද්‍යාවේ ඉපැත්මට උපකාර වුණේ කිව්වම මේ ලෝභයෙන් අවිද්‍යාවටත් උපකාරයක් තියෙනවා. ඒ චිත්තෝත්පාදයේ ඇතුලේ පවා. මොකද ඒ විදිහට අවිද්‍යාවෙන් කවර් වෙන්නේ, දැන් ලෝභය ඇති වෙන විදිහට තමයි එතන අවිද්‍යාව හටගන්නේ. සම්පූර්ණ අවිද්‍යාවක් නෙවෙයි. ඒ අවිද්‍යාව එක එක විදිහට, අවිද්‍යාව නිසා හොඳ අරමුණ නරක විදිහට, නරක අරමුණ හොඳ විදිහට සැක කරන එක එක විදිහ අවිද්‍යාවට එනවා. ඒතර ලෝභයේ තියෙනකොට අවිද්‍යාව ඒ ලෝභයට අනුගත වෙනවා. ඒ ලෝභයට අනුගත වෙච්ච අවිද්‍යාවක් හටගන්න. ඉතින් ඒ විදිහට මේ හැම ධර්මයක්ම, හැම ක්ලේශයක්ම දැන් අවිද්‍යාව නිසා අහිරකනොත් අප්ප වෙනොත් අවිද්‍යාවට උපකාරයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි සහජාත වශයෙන් අඤ්ඤමඤ්ඤ භාවය ලැබෙන්නේ. ඒක දැන් වර්ණ උපාදාය රූප වලින් මහා භූත වලට ලැබෙන්නේ නැහැ සහජාත ප්‍රත්‍ය. එහෙම ලැබෙන්නේ. ඒක කෙලින්ම මහා භූත තමයි එතන ප්‍රධාන වෙන්නේ. ඕනෝන්ට ලැබෙනවා මහා භූත වල. අර කට්ටියගේ වර්ණ ගන්ධ රස ඕජා වලින් මහා භූතයට ලැබෙන්නේ සහජාත වශයෙන්. ඉතින් ඒ විදිහට ගන්නේ චෛසිකවල කරනවා. ඒතර විශේෂයෙන් කෙලෙස් වලත් ඔය ගතිය විස්තර කරගන්නට පුළුවන් වෙන්නට ඕන. හැබැයි මේ හැම කොච්චර එක කතා කරත් මූල භාවයේ ලැබෙන්නේ අවිද්‍යාවට. ඊළඟට ලැබෙන්නේ තෘෂ්ණාවට. මේ දෙන්න තමයි මෙතන ප්‍රධාන මූල දෙක වෙන්නේ සංසාර මූල කියලා. ද්වේෂයත් මූලයක් වෙනවා විඥාන වශයෙන්, කර්ම වශයෙන් ගත්තා, විඥාන වශයෙන් ගත්තා. හැබැයි ඒක ද්විතීක මූලයක්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි ප්‍රධාන. හැබැයි ඒකෙනුත් තවත් ගැඹුරුම මූලය මොකද්ද කියලා හෙවත් අවිද්‍යාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව තියෙන්නේ මේ ගැඹුරුම මූලය කඩන්න, අවිද්‍යාව කඩන්න. ඒ තමයි විදර්ශනාව දේශනා කරලා තියෙන මාර්ග ඥානෙ එන්නේ ඒකයි. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රඥාවෙන් මේක අවසන් කරන්න ඒ නිසා. ඉතින් එහෙම තමයි තේරුම් ගන්න.
ගෝණී අපේ ආවුනේ තාපෙදී තිරසනයි.
තිරසනයි. ඒ වෙලාවේ හුවත් සරල ප්‍රශ්නයක් නේ අහන්න තියෙන්නේ. ඒ වෙලාවේ මොන සිතෙන්ද ඩ්‍රග් එක ගන්න කියලා කුසල සිතක් වෙන්න බෑනේ ඒකනේ. ඒ කුසල හිතක් වෙන්න ඒ කුසල හිතක් නෙවෙයිනේ. එතකොට ඒක ඒ ඒ ඒ ශරීරයෙන් ලෝභයට බලපෑම තියෙනවා. ඒක වෙනම දෙයක්. එතකොට ඉතින් දුරු කරන්න තවත් අමාරුයි. දැන් ශරීරයත් ඒකට ඇඩික් වෙලා. ශරීරයත් ඒකට බලපානවා. නමුත් ඒ වෙලාවේ තියෙන වගකීම, ඒ වෙලාවේ තියෙන උත්සාහය, ඒ වෙලාවේ තියෙන අයෝනිසෝ මනසිකාරය මේ ටික නිගේට් කරලා සම්පූර්ණයෙන් රූපයට දාන්නට බෑ. එතකොට දැන් වෙලා තියෙන්නේ රූපයත් ඒ පැත්තට ගිහිල්ලා රූපේනුත් බලපෑම ඇවිල්ලා දැන් මේක දුරු කරගන්න අමාරුයි. එහෙමයි කියන්න ඕනේ. ලෝභය එන බලවත් වෙලා දැන් ගලව ගන්න බැරි මට්ටමටම ගිහිල්ලා ස්ථාවර වෙලා දැන් ඒක. ඉතින් ඒ නිසා දැන් එයාට කැමති වුණත් අර ඒක අර නිකන් මොකක්වත් කරගන්න බෑ. එයා නිකන් වහලෙක් බවට පත් වෙලා ශරීරයෙන් ඇදලා ගිහිල්ලා දානව නෙවෙයිනේ. ඉතින් එයා ඉතින් පියවර තියනවා, හොරකම් කරනවා, සල්ලි ටික ගෙදරින් ගන්නවා, අම්මලා තාත්තලාට පහර දෙනවා, කඩෙන් බඩු හොරකම් කරලා. ඉතින් මේ ඔක්කොම එන්නේ ඉතින් සචේතනික හිතලා මතලා ප්ලෑන් කරලා. මේ නිකන් රොබෝ කෙනෙක් වගේ එකක් නෙවෙයිනේ. දැන් අම්මා සල්ලි ගන්න ඇදී අම්මා විරුද්ධ වෙනවා. තියෙනවා ඒ වීඩියෝ වල, එහෙම ළඟ නිවුස් වල එහෙමත් පෙන්නන්නේ. ඒක ගිල ගහනවා අම්මලට. ඊට පස්සේ එහෙමනේ ඉතින් සමහරු අයිස් වලට එහෙම බැහැුණා. එතකොට මේ ඔක්කොම එන්නේ අර අරකට තියෙන අවශ්‍යතාවය. ඒ ශරීරයේ පීඩාකාරී බව ඒක හරි. දැන් ශරීරය නැතුව බෑ යාට. දැන් අමාරුයි. ඒකට ජස්ටිෆිකේෂන් එකක් යාගේ හිතේ තියෙයි මට ඉවසන්න බෑ කියලා. නමුත් ඒකම ඒකේ හේතුව ඉතින් ලෝභයෙන් ඒක දැන් ඒක අවශ්‍ය වෙලා තියෙන. ඕකම තමයි සමහර අයට ඔය රාගික ක්‍රියාවලට ඇඩික්ට් වුණාම ඒ කට්ටියට ඒක දරා ගන්න බැරුව ඒ කට්ටිය ඒක නිකන් අර අමුතු මානසික පිස්සුවක් වගේ තැනකට එනවා. ඉතින් ඒ ඒ ඒ උමතු භාවයක්. උමතු භාවය කියන්නේ එක්තරා විදිහක අන්තයකට යෑමක් ඒක. ඒතර කෙලින්ම එතන තියෙන අතිශය මට්ටමින් බලවත් වෙච්ච ලෝභය. සුළු ලෝභයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ ලෝභය මේ ශරීරයේ තියෙන ඉෆෙක්ට් එකත් එක්ක ඉන්ටෙන්සිෆයි වෙලා ඒවත් හේතු වෙලා මේක දැන් මේක දුරු කරන්න නම් දැන් ඉස්සලම ශරීරයේ ප්‍රශ්නේ විසඳන්නට ඕනේ. එහෙමයි අපි එන්නේ දැන්. ඒතර යාව මේකෙන් අයින් කරනවා. ඒකට එහෙනම් ආදේශක දෙන්න වෙනවා දැන්. ඔය සමහර ඔය බුලත් විට වලින් එහෙම කට්ටිය මුදව ගන්නට ඕන මං අහලා තියෙන එක. සමහරුන්ට කියනවා ඒ වෙනුවට චුයින්ගම් හපන්න කියනවා කාලයක්. එම මම දන්නා ඉඳලා තියෙනවා මේ එකට ඒක හුරු කරන ආපහු ඉතින් අර විසික් කරලා ආයෙනවා බුලත් විතරටම සමා. ඒ කියන්නේ බුලත් විතර කන එක හොඳ නෑ නරක නෑ කියන එක නෙමෙයි. මගෙන ඒකෙ මිදෙන්න ඕන කට්ටිය හැම වෙනවා. ඉතින් ඒ විදිහට දැන් ඇඩික්ෂන් එක ආවට පස්සේ එයාගේ දැන් ශාරීරික ප්‍රශ්න විසඳන්න වෙනවා ඉස්සල්ලාම ඩ්‍රග්ස් වලදී එහෙම. ඊට පස්සේ ඒකට විසඳුම් දීලා තමයි හිමිසරේ මේ මොකද අරකාවට පස්සේ පිස්සුවෙන් වගේ දඟලනවා එයා. එතකොට ඒකද ඉතින් පුළුවන් තරම් කාමරවල තියලා නේ කන්සවුන්සලින් කළා. ඊට පස්සේ තමයි ටික 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 යාගේ මැරෙන්නේ නැහැ. ශරීරේ හුරු වෙනවා. ඊට පස්සේ මරණ අවස්ථාව තියෙනවද දැන්නේ. ඉතින් මම කියන්නේ ඊට පස්සේ හුරු වෙනවා ටික ටික යාට හදාළු වෙනවා. ඊට පස්සේ මෙඩිකේෂන් දෙන්න වෙනවා. ශරීරයේ සමතේටපත් වෙනවා. ඊළඟට තාම ලෝභය නැති වෙන්නේ නැහැ. තාම කැමැත්ත තියෙනවා යන්න. ඒකට හුරුව තියෙනවා. ඊට පස්සේ හිමින් 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 තමයි ඒක මොනවද කියන්නේ පුනරුත්ථාපනය කළා අරගෙන මේකෙන් ගලවන්නේ. ඒ නිසා ඒ ඇඩික්ෂන් එකක් ආවා කියලා කියන්නේ ශරීරයත් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ලෝභය අතිශය බලවත්කම තමයි. يعني මේ ලෝභයේ බලවත්කම තමයි ඉතාම දරුණු වැඩවලට පවා යොමු වෙන්නේ මේ ඇඩික්ෂන් එක නිසා. හොරකම් කරන්න, අම්මල තාත්තලට පවා පහර දෙන්නේ, ලෝභයෙන් ඇති කරන මුලාව, ඒවලේ ඒ ප්‍රතිඵලයක් ලෙස ද්වේෂයේ ඔක්කොම පැන නගින්න පටන් ගන්නවා. එහෙම එකක් වෙන්නේ ඒතර. ඒක නම් සීරියල් කිලර්ස්ලා නම් නිකන් ඒක නිකන් ආස්වාදයක් නේ ලබන්නේ කට්ටිය. එහෙම කරලා එතකොට ඒකත් ඒක නයි තින් ටිකක් ගොඩාක් මානසිකව තාම දුර්වල මට්ටමක් මෙතන තියෙන්නේ. ඒක බය වෙන්න, ඒක බය කියන්නේ මිනිස්සු බය වෙනවා ඉතින් ජීවිතේට හානි වෙන නිසා. නමුත් ඒක මේ වශයෙන් ගත්තම ගොඩාක් පල්ලෙහා මට්ටමක නිකන් අර තිරිසන් වගේ මට්ටමකට කිට්ටු තනක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සේ තමයි. නමුත් ඒ ඊටාම පහත් ආසාවක්, පහත් සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ට පීඩාවක් දීලා ඒකෙන් ආස්වාදනය වෙන්න, ඒකට සතුටු වෙන්න, සමහරු කාන්තාව දූෂණය කරලා මරනවා, එකමරන දූෂණය කළ අවසන් වෙනමරු මරනවා, වද දෙනවා. ඒකෙත් අර අර ඒ කට්ටියගේ අර සමහර අතපය කපලා දඬු මේවා කරලා නිකන් වද දීලා මිනියට පවා හානි කරන. ඒ වගේ නිකන් හරි විකෘති වෙච්ච ආසාවන් ටිකක් යනවා. ඒ අවිද්‍යාවේ බලවත්කම තමයි. ඒතකොට ඒක ගොඩාක් පල්ලෙහා මට්ටමක්. එයාව ගන්න එක ලේසි නෑ උඩට. ඒතර ගන්නකොට එයාට කියලා දෙන්න වෙනවානේ ලොකු කතාවක්. එම්පතිය කියන්නේ මොකද්ද? Tamanṭa ridenēkaṭa anittaya anittaya kæmati næha taman kæmati næha wage. ඉතින් ඒ වගේ ඒක සමහරව ඉන්නවා ඒ ගොඩාක්ම සයිකෝපාත් වගේ ගිහිල්ලා නිකන් ඒ කම ගානක්ම නැහැ. එයාට හානි වුණත් ගානක් නැහැ. ඒ වගේ මට්ටමට එන අයත් ඉන්නවා. හරි අමාරුයි ඒ කට්ටිය මේවා කරන්න. ඒවා තනිකර මේ මානසික ලෙඩ තමයි කියන්නේ ඒවට. අපි සාමාන්‍යයෙන් ගත්ත මානසික ලෙඩ මට්ටමක් අපේ ධර්මයේ හැටියට ගත්තාම ඉතාම පල්ලෙහා මට්ටමක නොදියුණු මනසක ක්‍රියාකාරීත්වයක්. සමහරට ඒකට දක්ෂ වෙන්න පුළුවන් ඒ ප්ලෑන් කරන්නේ සීරියල් කිලර්ස්ලා ඒකට අහු නොවෙන්න ලස්සනට කරනවා. නමුත් අර අභ්‍යන්තරයේ තියෙනවා නොමේරු නොදියුණු අවස්ථාවක්. ඉතින් ඒ නිසා අභ්‍යන්තරයේ ඊට පස්සේ බැරි වෙලා හරි ඒ කට්ටියට අපලොත් එම ආධ්‍යාත්මික සුවයකට නිවැරදි භාවයකට තමන්ගේ ජීවිතේ නිවැරදි තමන් හොඳ කෙනෙක් වගේ නිකන් අර සැනසෙන සතුටුදායක සංසිඳුණු සැපය කවදාවත් ගන්නට බෑ කට්ටිය. මොකද ඒක ෆන්ඩමෙන්ටල් ලොකු එරර් එකක කට්ටිය ඉන්නේ. ඉතින් ගොඩාක්ම අර ඒ කට්ටිය ඊට පස්සේ කතා කරනකොට අර සමහරුන්ගේ තියෙනවා ඒ මරණ දැක්කම ඒකට hina වෙනවා. ඒකට එම්පති එකක් නැහැ, දුකක් නැහැ. ඒතර අනිත් මිනිස්සු තවත් ඒක කිපෙනවා සහ මේ තවත් කේන්ති ගන්නවා. ඒක ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒක. නමුත් මෙතන තියෙන්නේ ඉතින් අර ඒක කියන්න වෙන්නේ දැන් උදාහරණයකට එයාට තේරෙන්නේ නැහැ ඒක. ඒ වගේ මට්ටමක් තියෙන දැන් උදාහරණයකට අලියෙක්ට මිනිහෙක් මරලා මං හිතන්නේ නැහැ. දැන් මෙහෙනම් එහෙම මරපු අවස්ථා තියෙනවලතර. ඒතර එහෙම මරපු අලියෙක්ට ගිහිල්ලා කැලේදී අලියා මං හිතන්නේ රිග්‍රෙට් කරනවා කියලා අලියා. මම අතින් මිනිහෙක් මරුණා, පවුනේ මිනිහා. එහෙම හිතෙන්නේ නැහැනේ අලියෙක්ට. සතෙක්ට සාමාන්‍යයෙන් එහෙම සිතවිල්ලක් එන්නේ නැහැ. බෝධිසත්වයෝ වගේ විශේෂ අයට ඉතින් එහෙම එනවා ඇති. නමුත් සාමාන්‍යයෙන් එහෙම හිතෙන්නේ නැහැ. මොකද එයාට ඒකේ හොඳක් නරකක් වගක් තුගක් තේන්නේ නැහැ. මේවා කරලා ආවා. දැන් අර මිනිස්සයා සීරියල් කිලර්ස්ලට ඊට වඩා ටිකක් උසස්. මොකද එයාට කරපු දෙහි හොඳ නරක පිළිබඳ අදහසක් තියෙනවනේ. අලියාට සතෙක්ට එහෙම නැති මං හිතන්නේ. දැන් මුවෙක් සිංහෙට මුවෙක් කාලා අයියෝ පවුනේ මේ සතා කියලා එහෙම රිග්‍රෙට් වීමක් කියන එකක් නැහැ එයාට. ඒක වෙනම ලෙවල් එකක් එතනදී. ඉතින් එතකොට මේ කට්ටියට ඒ මිනිහා මැරුවා. දැන් අපිට එහෙම සතෙක් පොඩි සතෙක් හරි හානියක් වුණොත් අපිට ලොකු පසුතැවීමක් එනවා. ඒව එනවනේ දැන් ඒකට ඒක ආහාරමයක් එනවා. කාටරි හානියක් වුණොත් අපි සෝරි කියනවා. ඒ වගේ නිකන් ඒ රිග්‍රෙට් එක අපිට තියෙනවානේ. ඒ කොන්ෂස් කියන එක. එතකොට ඒක අර කට්ටියට ඒ එලෙමන්ට් එක අඩුයි. තිරිසනා තරම්ම පල්ලෙහා නැහැ. මොකද තිරිසනාට ඒකේ අදහසක් නැහැ. හොඳක් හෝ නරකක් කියලා එක ඉවැලුවේට් කරන්න පුළුවන් හැම නැහැ මන් දන්න තරමින්. සමහර සත්තුන්ට තියනවා වෙන්නට පුළුවන්. බල්ලෝ වගේ සත්තුන්ට කරපු දේ හරි වැරදි කියලා එයාට අර ඒක නේ අර වරදක් එහෙම කළා ඒ කට්ටිය නිකන් අර සමහරලාට ගිල්ට් ෆීලිං එකේම ඔය ඉන්නේ සමහර සත්තු. නමුත් ගොඩක් අයට ඒක සමහර සත්තුන්ට මේ මට්ටම නැහැ. සහ වනේ ඉන්න අයට නම් කොහොත්ම නැතුව ඇති. වනගත වෙලා ඉන්න අයට, මිනිස්සු ඇසුරු කරන අයට පොඩි ගතියක් ඇති. ඒ වගේ සත්තුන්ගෙත් ඒක ඇති වෙනස්කම්. ඒකේ ඔක කුරුල්ලන්ට, මාළුන්ට එක එක ඉතින් කට්ටියගේ එක එක විදිහේ ලෙවල් සිතෝත විද්‍යාඥය සාමාන්‍යයෙන් හොන එඩ්වල් ෆින්ලට තියෙන එක එක හැංගී මේ වගේ තියෙනවනේ. ඊට පස්සේ මේ මේ මනුස්ස කට්ටිය අර සීරියල් කිලර්ස් වගේ කට්ටිය උනොත් ඒක තමයි මනුස්ස. ඒ නිසා ඒකට තාම ඉඩ තියෙනවා තමන්ගේ එක ඉවර. ඒතර ඒ කට්ටිය ඔපිනියන් එකක් අරගන්න. ඒ කියන්නේ මම කරපු එක හරි මට රිග්‍රෙට් එකක් නැහැ වගේ තනිකර සම්පූර්ණ මෝහාන්ධකාරයක් තමයි තියෙන්නේ. ඒකේ හරි වැරද්දක් තේරුම් ගන්නට බැහැ. ඒක ලෝකෙට දාලා මේවා කරන්නට බැහැ. එතකොට ඒක තමයි පොඩි ඒකට හොඳට තේරෙනවා. ඒ කට්ටිය දැන් ඒවා පෙන්නකොට එයා හිනා වෙනවා. එයාට ගාණක් නැහැ. එතකොට ඒ අර පටු ලෝකෙකින් තමයි එයා දේවල් වලට උපකාර දෙන්නේ මේවා කරන්නේ. එතකොට ඒවා මේ වගේ දේවල් අපි අර මේ ද්වේෂයෙන් බලනවට වඩා ඒක කරන්නට ඕනේ. ඒක ඇත්තටම අනුකම්පාවක් තමයි අපිට ඇති වෙන්නට ඕනේ. මොකද මේ එතන තියෙන ඉතාම පටු එයාට ඒක ලේසි නැහැ එකෙන් එළියට එන්න. දැන් පොඩි ළමයෙක් සමහරලාට බොළඳ දේවල් කරනකොට අපිට හිනා යන්නේ නිකන් අනේ මෙයා තාම ඉදි මට තේරෙන්නේ නැහැ නේ තමයි කියලා. ඒ වගේ මට්ටමක් තමයි යාට තියෙන්නේ. හැබැයි ඒකේ ඒ මට්ටමේ ඉඳලා එයා ගොඩාක් ඇග්‍රසිව් දේවල් ලොකු දේවල් කරලා තියෙනවා. හානිකර දේවල් කරනවා. නමුත් ඒක තාම යාට තේරෙන්නේ නැහැ මේක වැරදි මේකෙන් මම මිදෙන්නට ඕනේ මේක ගලවන්නට ඕනේ මේක නෙමෙයි හරි පාත් එක කියලා වගේ එන්නේ නැහැ. ඒතරේ ඉතින් හරි අමාරුයි මේ වගේ තැන්වලදී ඒක ගලව ගන්නට. ඉතින් ඒක එතනදී ඇඩික්ෂන් එකටත් වඩා මෝහේ බලවත්කම දර්ශනේ දුර්වලතා කෙලෙස් වල අමුතු අර අසාමාන්‍ය ගති ඒ ගොඩාක් අවුල් ජාලාවක්. ඒ වගේ ඔළුවක් ඇතුළට අපිට ගිහිලා බලන්න පුළුවන් වුණොත් අපේ ඔළුවත් අවුල් වෙයි. يعني ඒ තරම් මේ හිතක් ඇතුලේ අවුල් ජාලාවක මිශ්‍රණයක හරි ලොජික් එකේ හැම වෙනස් විදිහකට මිනිස්සු ගැන ජජ් කරන හැටි. ඒ වගේ අර පිස්සු මිනිස්සෙට ගොඩක් පිස්සුම නෙවෙයි. නමුත් කිට්ටු විදිහට ඉමෝෂනල් මේකක් තමයි එතන වැඩ කරන්නේ. ඒක හරි සංකීර්ණ සිද්ධියක් තමයි මම දකින්නේ. ඔව් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඔයගේ ඉතින් කර්ම විපාක නිසා කෙලෙස් නිසා ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් බෝධිසත්වයන්ටත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවානේ. ඔය මේ ඒක තනක කියනවානේ බෝධිසත්වයන්ගේ රාගය ඉතාම බලවත් වෙලා එතනදී උන්වහන්සේ රාග උම්මත්තක කියලා වචන දාලා තියෙනවා අටුවාවේ. උන්වහන්සේ රාගයෙන් උමතු කියන උමතු කියලා කියන්නේ උන්වහන්සේ වෙලාවේ කම්ප්ලීට්ලි අවුට් ඒක රාගයෙන් මත් වෙච්ච චරිතයක් වෙලා හින්දලා පසේ බුදුරජාණන් වහන්සේ බණ කියලා අන්තිමට පිළිගන්නේම නැහැ නේ. අන්තිමට ඔබ වහන්සේ ඔබතුමා පිළිගත්තන් දවස් කාමයේ ආදීනෝ මේකයි නෙක්කම් මේ කියලා උන්වහන්සේ වඩිනවනේ. ඊට පස්සේ න්යාට අදහස එන්නේ මේ කියපු කතාව ඇත්ත කියලා අන්තිමට රජකමත් ඇහැරලා මහාන වෙලා ධ්‍යාන උපදව ගන්නවනේ. ඒ වගේ අඟුලිමාලට සමහර වෙලාවට බෝධිසත්වයන්ට උමාදන්තිගේ කතාවේදී උන්වහන්සේ ගොඩාක් වීක් වෙනවා ඒ අවස්ථාවේදී. ඒ වගේ ඉතින් සමහර තැන්වලදී මේක වෙන්නට පුළුවන්. හොඳයි එහෙමනම් අද අපි ලෝභයේ තවත් වැදගත් මාතෘකා ටිකක් ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරා. ඉතින් මේ ධර්ම සාකච්ඡා දේශනාමය කුසලයේ අපි හැමදිනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු සාදු.